හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනම ඉතාම ගෞරවයෙන් අදත් පිළිගන්නවා සතියේ බ්‍රහස්පතින්දා දවසේ පවත්වනව භාවනා වැඩසටහනට. භාවනා වැඩසටහන ආරම්භයේදී භාවනාව පිළිබඳව හඳුන්වා දීමක් කළා. විනාඩි 45ක භාවනාවක යෙදිලා පසුව පැමිණ පැයක සාකච්ඡාවක් කරන විදිහටයි වැඩසටහන කෙරෙන්නේ. ඉතින් අද දවසේදී මේ භාවනා වැඩසටහනට ආරම්භයක් ලබා දීම සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා කොග්ගලගේ මහත්මයාට. අද දවසේදී මේ ප්‍රොෆෙසර් කොග්ගලගේ ඉතාම කරුණාවෙන් අපිට උපකාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මම ප්‍රොෆෙසර් කොග්ගලගේ ආරාධනා කරනවා අද අපිට භාවනා පිළිබඳ ආරම්භයක් ලබා දෙන්න ආදෙස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම. සතිපට්ඨාන භාවනා ගැන අද හොඳයි. අපි මේ විනාඩි 15 මේක යෙදෙන්නේ කොහොමද කියන අදහසක් ගන්න පොඩි සාකච්ඡාවක යෙදිලා ඊට පස්සේ මේ ඔයගලන්ට පුළුවන් භාවනාව යෙදෙන්න අවශ්‍ය නම් ලයික් කිරීමක් කරන්නකද يعني සමහරුන්ට මේක ඇහෙන්නේ නැති වෙන්නම භාවනා කරන්න පුළුවන් සමහරුන්ට එහෙනම් විදිහකට භාවනා පුළුවන් ඒ අර වෙනදට වඩා වෙනස්සේ ඒක කැමති නම් මට කියන්න. ඒ අපි සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂයෙන් දැනගත යුතුයි මේ සතර සතිපට්ඨාන වඩන්න කියපු විදිහ සුරජානන් වහන්සේ ඒකේ නම් හැමෝම අහලා ඇති කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරෙම එකම විචක වචන ටික. ඔව් අපි දැන් මතක් කරගත්තොත් ඒ සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාව ගැන විස්තර වෙන්නේ කායේ කායනුපස්සී විහෙතති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඊළඟට ඒකේ දෙන හැටි තව විස්තර කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. ඒ වගේම සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඊළඟට අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිච්චති නස්සාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඔන්නයි කියන වචන ටික මේ හතරටම යෙදෙනවා. දැන් කාය කියන එක විතරයි ඊළඟට වේදනා පස්සනායිදී වේදනා විදිහට වෙනස් වෙන්නේ. ඊළඟ එකෙදි චිත්ත විදිහට, ඊළඟට ධම්ම විදිහට. එහෙනම් අපි අර ඒ විස්තර කරපු විදිහට කොහොමද මේ භාවනාව කරන්නේ කියන එක ටිකක් දැනගන්න ඕන. මෙතෙන්දී මම හිතනවා ඔබලු දැනට කායනුපස්සනාව හොඳට වඩලා තියෙනවා. මට කියපු විදිහට වේදනානුපස්සනාවත් වඩලා තියෙනවා. චිත්තානුපස්සනාව තමයි කරන්න තියෙන්නේ කියලා. හැබැයි මට හිතුණා දැන් මේ වයිදි තියෙනවා අපි මේ සතර සතිපට්ඨානය පූර්ව ප්‍රතිපදාව විදිහට වඩන විදිහකුත් ආර්ය ප්‍රතිපදාව විදිහට වඩන විදිහකුත්. ඉතින් පූර්ව ප්‍රතිපදාවේදී වැඩෙන්නේ සමතයට, ආර්ය ප්‍රතිපදාවේදී අපි දන්නවා විදර්ශනයේ පැත්ත නැත්නම් ඥානෙ වැඩෙන විදිහ. එතකොට දැන් මම මෙතන පෙන්වන්න උත්සාහ කරන්නේ අපි කොහොමද මේ සමතයකින් විදර්ශනාවට යන්නේ කියලා. එතකොට මේ හැම සතිපට්ඨාන භාවනාවකම තියෙනවා මුලින් සමතයක් වැඩිලා ඊළඟට ඒ විදර්ශනාවට යොමු කරන්නේ කොහොමද කියන ධර්මතාවය. මොකද මේ සතර සතිපට්ඨානය තමයි ඒ කායන මාර්ගය නිවන පිණිස තියෙන. එතකොට ඕනම මට්ටමකින් පටන් ගන්න කෙනෙකුට ආරම්භ කරලා නිවන් දක්වාම වර්ධනය කරන්න හැකියාවක් තියෙන මේ භාවනා ක්‍රම ටිකක් සතර සතිපට්ඨානය කියන්නේ. එතකොට මේකේ දැන් මම අර කියාගෙන ගිය ගාථාවේ අන්තිමට ආවේ නචකින්චි ලෝකේ උපාදීයති කියන අර්ථමට. එතකොට අපි කය කියන ලෝකෙත් නැත්තම් රූප කියන ලෝකයේ ගත්තොත් මේ භාවනාව හරියට වැඩුණා නම් විදර්ශනා පැත්තෙනුත් වැඩුණා නම් අපිට ඉතුරු වෙන්න බෑ කිසිවක්ම උපාදාන කරන්න. නචකින්චි ලෝකේ උපාදීයති කියන මට්ටමට එනකම්ම කෙනෙක් වඩන්න ඕන භාවනාවක් නේද? ඒතර කායනුපස්සනාව වඩන්න තියෙනවා. මේ කය කිව්වහම් පොදුවේ රූප අපේ ශරීර රූප වෙන්න පුළුවන්, වෙනත් රූප වෙන්න පුළුවන්. මේවා කිසිවක්ම උපාදාන කරන්න ඉතුරු වෙන්න බෑ. මේකේ හරිම අවබෝධය ලැබුවා නම් ඒක ඵලයක්. ඒකට තමන් දන්නවා කෙතෙක් මේ භාවනාව කළ යුතුද. නැත්නම් දැන් කළා ඇද්ද? හුඟක් අයට එන ප්‍රශ්නේ මම මේක වඩාගෙන යනවා. දැන් මේක ඇතිද කියන ප්‍රශ්නේ. ඒක කාගෙන්වත් අහන්න නෙමෙයි, ඒක තමන්ටම දැනගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මේ ධර්ම ගැන සම්මාදිට්ඨිය කියනොත් ඒක නැත්නම් වචන වලින් බැලුවොත් අපිට යන්න වෙනවා අර නචකින්චි ලෝකේ උපාදීයති කියන මට්ටමට යනකම් වැඩුණා නම්. දැන් ඉතින් තවත් කායනුපස්සනාව අවශ්‍ය නැහැ කියන අවබෝධේ එන්න පුළුවන්. එතෙන්දී මම මුලින් සමතේ වැඩෙන හැටිත් ඊට පස්සේ ඒකෙන් විදර්ශනාවට යන හැටිත් පෙන් කරන්නම්. මම මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා අපි ඕන කමතහනකින් ගන්න පුළුවන්. මේකදී අපි ගම්මු ආනාපාන සතිය. ආනාපාන සතිය කියන්නේ හුස්ම ගව කරගෙන කොහොමද මේ දේ කරන්නේ කියන එක. ඒ සතර සතිපට්ඨානේ මොන සතිපට්ඨානේ වැදගත් මූලිකව අවශ්‍ය දෙයක් තමයි තමන්ගේ හිතේ චිත්ත සමාධියක් ඇති කරගන්න එක. චිත්ත සමාධිය කියනකොට අපි වචන වලින් දන්නවා චිත්ත සමාධියක් කියන්නේ නීවරණ යටපත් වුණ මනස, පංච නීවරණ යටපත් වුණ මනස. ඒකට අපි දැන් භාවනා කරන්න පටන් ගන්න නීවරණ ගොඩේ පංච නීවරණම බලවත්. ඒක කොහොමද මේ නීවරණ ටික යටපත් කරන්නේ කියන එක තමයි මූලික අභ්‍යාසෙ. ඒකෙදි නීවරණ යටපත් වුණාම ඒ වෙලාව තමයි චිත්ත සමාධියක් තියෙනවා කියන්නේ. ඒකට සමාධිමත් සිතට පුළුවන් විදර්ශනය කරන්න. ඉතින් පෙන්නන ක්‍රමය තමයි ඒ නීවරණ යටපත් වෙනකන් තමන් ඒ භාවනා අරමුණේ හිත තියාගන්න වෙනවා. නීවරණ යටපත් වුණා කියලා දැනගත්තාම තමන්ට පුළුවන් ඒක විදර්ශනාවට යොමු කරන්න. ඒ යොමු කරන්නේ කොහොමද කියලා මම තව ටික කියා දෙන්නම්. ඊළඟට ආය විදර්ශනය කරනකොට ආපහු හිත විසිරෙනවා, නැත්නම් නීවරණ මතුවලා කියලා තමන්ට වැටහෙනවා නම් ආපහු අපිට අර සමතපැත්තට යන්න. ඒ කියන්නේ ඒකඟ කරන්නේ කොහොමද? ඒකට ඒකෙන් හිත ටිකක් ආය ඒකඟ කරගෙන ආපහු දැන් නීවරණයටපත් වුණා කියලා දැනගන්නකොට ඔන්න තමන්ට ආපහු මේක යොමු කරන්න පුළුවන් විදර්ශනයේ පැත්තට. ඒක දැන් මම මෙතන ඉඳලා ඒක ප්‍රායෝගිකව පෙරණැහි මම කියා දෙන්නම්. මේ වෙනකන් නැහරි ගැටලුවක් තියනවාද? කෙටියෙන් ප්‍රශ්නයක් තියනවා නම් අහන්න. හොඳයි, නැත්නම් මම කරගෙන යන්නම්. මොකද අපිට කෙටි වේලාවකදීනේ කියන්න ඕන හින්දා. ආරම්භයක් විදිහට තමාට පුළුවන් තමන් පුරුදු කරපු ආනාපාන සතියකින් පටන් ගන්න. මම හිතන්නේ හුඟක් අය මේ නාසයට නැත්නම් අපේ කටට කිච්චු හුස්ම ඇතුල් වෙන පිටවෙන හරියට අවධානය යොමු කරන්න හුඟක් අය පුරුදු වෙලා ඇති. තමන් ඊට අමතරව වෙන ක්‍රමයකට මේ බඩේ පහත් පුරුදු කරලා තියෙනවා නම් ඒකත් ගැටලුවක් නැහැ. මොකකින් හරි තමන්ට පුරුදු එකෙන් පටන් ගන්න. එතකොට අපිට පටන් ගන්නකොටම කරන්න තියෙන්නේ තමන්ගේ ස්පීආගෙන මේ හුස්ම ඇතුළේට එන හරියට අවධානය යොමු කරනවා. ඒ කියන්නේ අපි මෙහෙම කියමු හුස්ම තියනවාද කියලා බලන්න. දැන් අපි කතා කරනකොට අපි දන්නේ නැහැ මේ හුස්ම ගන්නවද නැද්ද කියලා. දැන් ඔන්න හුස්ම තියනවාද කියලා බලනවා. එතකොට මේ මොහොතේ හුස්මට මොකද වෙන්නේ කියලා තමන්ට මේ මොහොතේ එක්ක හුස්ම ඉහළ යමින් පවතී නැත්නම් පහළ යමින් පවතී. ඒ මේ මොහොතේ සිද්ධ වෙන තමන් පේනවා හුස්මට අවධානය යොමු කරාම. එතකොට මෙතෙන්දි එකක් තමයි මූලිකව දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. එකක් තමයි අපි හුස්ම පාලනය කරන්න යන්නේ. සාමාන්‍යයෙන් තමත්ට තියෙන හුස්ම දිහාමයි බලන්නේ. දෙවෙනි එක තමයි හුස්ම දිගේ හිත ගෙනියන්නේ නැහැ. අපි හුස්ම යන මාර්ගේ මන්ට අඳුර ගන්න පුළුවන් එක තැනකට තමයි අවධානය තියාගන්නේ. එතන ඉඳන් ඒ හරහා හුස්ම ඉහළ යනවා නම් ඒ බව දන්නවා. ඒ හරහා පහළ යනවා නම් ඒ බව දන්නවා. එතෙන්ට තමයි අවධානය තියාගෙන ඉන්නේ. සමන්ට කැමති තැනක් තෝරගන්න පුළුවන් මේ හුස්ම යන එන මාර්ගයේ අඳුරගන්න පහසු. සාමාන්‍යයෙන් පහසුයි අතුල් වෙන පිට වෙන හරිය. එතකොට එතෙන්ට අවධානය තියාගෙන ඉන්නකොට ඒ හරහා හුස්ම ඉහළ යනකොට ඒ බව දන්නවා. ඒ හරහා හුස්ම පහළ යනකොට ඒ බව දන්නවා. මෙතෙන්දී මතක තියාගන්න හුස්ම ගන්නවා කියලා හිතාවීනේ කියන්නේ. පහල දානවා කියලා හිතන්න නෙවෙයි. හැබැයි තමන් හුස්මට මොකද වෙන්නේ කියලා තමන් දන්නවා. ඉහළ යනවා නම් ඒ බව දන්නවා. පහළ යනවා නම් ඒ බව දන්නවා. ඒ දැන ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දැන ගැනීම කියන්නේ හිතනවා නෙවෙයි. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. එතනින් තමයි අපි පටන් ගන්න ඕන. මේ කරුණ පැහැදිලිද පැහැදිලි නැත්නම් කාට හරි අහන්න පුළුවන්. සරම් සරණයි. හදාගන්න හිතන්න එක පැහැදිලි ඇති කියලා. එතකොට අපි ආරම්භයේ තියෙන්නේ ස්පියාගෙන මතුල් වෙන පිටේන හරියට සිහිය යොමු කරගෙන ඉන්නවා. සිහිය යොමු කරගෙන ඉන්නවා කියලා දැනගන්නේ මේ මොහොතේ හුස්මට වෙන්නේ මොකද්ද කියලා Taman දැනුවත්. ඒ කියන්නේ ඉහළ යනවා නම් ඒ බව දන්නවා, පහළ යනවා නම් ඒ බව දන්නවා. හැබැයි එතකොට හුස්ම දිගේ හිත ගෙනියනවා නෙමෙයි, එක තැනකට තමයි සිහිය තියාගෙන ඉන්නේ. ඒ හරහා අපි දන්නවා මොන මේ හරහා දැන් ඉහළ යනවා, මේ හරහා පහළ යනවා. එතකොට ඉහළ යනවා පහළ යනවා වචන යොදන්න එපා. ඒ දැනුවත් වීම ඇති. ඒ දැන ගැනීම එක එක විදිහට එක එක්කෙනාට එන්න පුළුවන්. කොහොම දැනුණත් ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් විදිහට හුළඟ එන ගතිය දැනෙනවා වෙන්න පුළුවන්. රස්නයක් සීතලක් වගේ දැනෙන්න පුළුවන්. කොහොම හරි Taman දන්නවා නම් දැන් මං හුස්ම ගන්නවා, හුස්ම ඉහළ යනවා, දැන් හුස්ම පහළ යනවා කියන දේ දන්නවා නම් ඒක ඇති. ඒකේ ආරම්භෙට. එතකොට මුලින්ම අපි ඔහොම බලන් ඉන්නකොට සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි හුස්ම දෙක තුනක් ඉන්නකොට දන්නේම නැතුව හිත දුවනවා. වෙන දෙයක් මතක් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට වෙන්න එපා හිත දිවුවා කියලා. මම මේ මෙච්චර මේ හුස්මේ හිත තියාගන්න උත්සාහ කරලා ඒ වුණාට හිත දුවනවා. ඒකට දුක් වෙන්න එපා. ඒකට එක්තරා විදිහක සතුටු වීමක් වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. සතුටු වෙන්නේ මොකද? වෙනදා හිත දුවනකොට අපි දැක්කේ නෑ. ආ දැන් මගේ හිත දුවලා කියලා මං දැක්කා. මම හිතට කිව්වේ මෙතන ඉන්න හුස්ම දිහා බලන්න නේනට දැන් ඔන්න වෙන මොනවද හිතනවා. එතකොට ඒ හිත වෙන අරමුණකට දිවුවා කියලා අපට Taman සතුටු වෙන්න. ඒ සතුටු වීම Tamanගේ හිතේ ඇති කරගන්න පුළුවන්. ඔන්න මූණේ මද සිනහාවක් ඇති කරගත්තත් ඒකත් වටිනවා. ඒ සතුටත් එක්ක ආපහු හුස්ම දිහා බලන්න. දැන් හුස්මට මොකද වෙන්නේ? එතකොට ආපහු පෙයි, ඒක ඉහළ යනවා නම් ඉහළ යනවා කියලා පෙයි, පහළ යනවා නම් පහළ යනවා කියලා පෙයි කියන්නේ Taman දැනගන්නවා. ඇහැට පේන්නේ නැහැ නේ හුස්ම නේද? හුස්ම දිහා බලන් ඉන්න කියන එක මං කිව්වේ එතකොට එදි අපිට ටිකක් වෙලා හුස්ම දිහා බලන් ඉන්නකොට නොදැනුවත්වම හිතුවාම ටිකක් වෙලා ගියාම දැනගන්න ආදින් හුස්මේ දානි නෑ මේ වෙන මොනවද හිත හිතා ඉන්නවා. එහෙම දැනගත්තු ගමන් එක දෙයක් ඒක ගැන දුක් වෙන්න එපා. හිත දිව්වා කියලා දැක්කට Taman සතුටු වෙන්න මොන දවක දකින්න නැතුවයි දුවන්නේ. ඒ ගැන සතුටු වෙලා ආපහු Tamanගේ අවධානය ගන්න හුස්ම අලුතෙන් පටන් ගන්නවා වගේ හුස්ම දිහා බලන්න. ආයේ හුස්මට අවධානය තියාගෙන ඉන්න ආපහු කොයි වෙලාවෙ හරි හිත දිවුවා කියලා සතුත් කරන්න තියෙන්නේ ඒ දෙක. ආයේ ඒ දිවුවා කියලා දැක්කට තමයි සතුට වෙනවා. ආපහු හුස්මට අවධානය යොමු කරන. එතකොට එහෙම කර කර ඉන්නකොට සමහර ටිකක් කතා යනකොට හුස්ම මගහැරෙන්නේ නැතුව අවධානය තියනවා කියලා පේන මට්ටමක් ඒ කියන්නේ ඉහළ යනවත් දන්නවා පහළ යනවත් දන්නවා ඉහළ යනවා දන්නවා පහළ යනවා දන්නවා ඒ අතරේ හුස්ම මගහැරෙන්නේ මග ඇරුණා නම් ඒකේ දැනගන්න තියෙන්නේ ඒ වෙලාවේ අවධානය තිබිලා නැහැ එහෙනම් අපි ආයේ ආයේ හුස්මට සිහිය යොමු කරනවා එහෙම ඉන්නකොට ඔන්න එකක් හැම හුස්මම වගේ තේන මට්ටමකට තමන්ගේ අවධානය ටිකෙන් ටික තියෙන ඒ කියන්නේ සිහිය පිහිටයි එහෙම සිහිය පිහිටනකොට දැන් සමතුයෙන් කරන්න දෙයක් නැහැ දැනෙන දේ දැනනවා විතරයි ඒ කියන්නේ ඉහළ යන බව දන්නවා නම් ඒ බව දන්නවා පහළ යන බව දන්නවා නම් ඒ බව දන්නවා එතන අමුතුවෙන් කරන්න දෙයක් නැහැ දන්න දෙයක්වත් නැහැ විශේෂයෙන් මම මතක් කරනවා ඔයගොල්ලෝ වෙන පුරුදු කරලා තියෙනවනේ අර වචන දාන්න යන්න එපා මෙතෙන්ට හුස්ම ගන්නවා දානවා කියන වචන නොදා ඒ දිහා බලා ඉන්න පුළුවන් මට්ටමට එනකන් අවධානය තියාගෙන ඉන්න. මෙතෙන්ට එනකන් කාට හරි මොනවා හරි ගැටලුවක් තියනවාද? තෙරුවන් සරණයි. හොඳයි. ඊළඟට ඒ හුස්ම අවධානය යොමු වුණා කියලා අපිට දැන් හුස්ම හතරක් පහක් බලා ඉන්න පුළුවන් මට්ටමක් එනකොට ඒකෙන් තේරුම් ගන්න හුස්ම එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලත් තියෙනා නේද? දීගං වාසුසන්තෝ ඊළඟට රස්සංවා ඒ වගේ දිග ඒවා කෙටි ඒවා ඕවා දැනෙන්න පුළුවන්. හැබැයි ඒවා වර්ග කරන්න යන්න එපා මෙතෙන්දී. කරන එකම දේ ඒ දැනෙන දෙයට සිහිය තියාගෙන ඉන්නවා විතරයි. ඒ බව දැනගත්තාම ඇති. මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා දැනගත්තාම ඇති. ඒවා නම් කරන්න යන්නත් එපා. ඒව ගැන හිතන්න යන්නත් එපා. එකම අවශ්‍යතාවයි ඒ මොකක් හරි දැනීමක් තියෙනවා නම් හුස්ම නිසා ඒ බව ඒ මොහොතේ දන්නවා. ඊට කලින් කොහමද දැනුනේවත් පස්සේ කොහමද දැනුනේවත් කියන එක අපිට අදාළ නැහැ. මේ මොහොතේ දැනෙන ගතිය දන්න. දැන් එහෙම තව ටිකක් බලා ඉන්නකොට දැන් මුලින් හුස්ම මේ හරහා ඉහළ යනවා ළඟට පහළ යනවා වගේ ඉයි. තව ටිකක් බලා ඉන්නකොට Tamanta සමහර විට පේන්න පුළුවන් හුස්ම දෙකක් අතර නැවතීමක් තියෙනවා ඒ බවත් දන්නවා. එතකොට ඒකත් දැනගත් ඇති. يعني ඉහළ යන හුස්මයි පොඩි නැවතීමක් තියෙනවා ඊළඟට පහළ යන හුස්ම. ආයි පොඩි නැවතීමක් තියෙනවා ආයි ඉහළ යන හුස්ම. එහෙම එහෙම ඒවත් සමහර විට දකින්න හම්බ වෙයි. මේවා දකින්න හම්බ වුණත් ප්‍රශ්නයක් නැහැ නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ හුස්මට සිහිය තියනවා කියන එක විතරයි මෙතන වැදගත් වෙන්නේ. ඊළඟට තව ටිකක් ඕක අයින්නකොට සමහර විට දැන් හුස්ම පටන් ගන්න හරියදී දැනෙන්නේ කොහොමද? ඒ හුස්මේ මැද හරියදී දැනෙන්නේ කොහොමද? ඉවර වෙන්න කිට්ටුව දැනෙන්නේ කොහොමද? ආයේ නොදැනී යනවා. ආයේ ප්‍රාශ්වාසයේ පටන් ගන්න හරියදී දැනෙන්නේ කොහොමද? මැද හරියදී දැනෙන්නේ කොහොමද? ඉවර වෙන්න කිට්ටුව දැනෙන්නේ කොහොමද? ආයේ නොදැනෙන ගතියක් තියෙනවා. අපහු ආශ්වාසයේ පටන් ගන්න හරියදී මැද හරියදී ඉවර වෙන හරියදී ඒ වගේ විස්තරත් සමහර විට පේන්න පුළුවන්. පේනවා නම් බලා ඉන්නවා. ඒ නැත්නම් Tamanta ඒ දැනෙන ප්‍රමාණය බලා ඉන්න. ඒවා විස්තර වශයෙන් හොයන්න අවශ්‍ය නැහැ. Tamanta දැනෙන ගතිය බලා ඉන්න. කොහොම හරි ඉන්නකොට සමහර විට හුස්ම සියුම් වෙන්න පුළුවන්. පුළුවන්. ඒ මොනවා වුණත් ප්‍රශ්න නැහැ. ඒ මොහොතේ දැනෙන දෙයට අවධානේ තියාගෙන ඉන්න. මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපේ නීවරණ හොඳටම යටපත් වුණත් හිත හොඳටම එකඟ වුණත් හුස්ම නොදැනී යන මට්ටමකට එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එක්ක නොදැනී යන මට්ටමකට යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ පටන් ගන්නකොට හිත දුවන්නේ නැතුව මේ හුස්මෙම අවධානේ තියනවා කියන බව දැනගන්න පුළුවන් නම් ඒ වෙලාව තමයි නීවරණ යටපත් වුණ මොහොත. මොකද අපේ අවධානේ හුස්මට තියනවා වෙන දේවල් වලට යන්නේ නැහැ. භාවනා ආරෝණයෙම හිත තියෙනවා. ඒ වෙලාව නීවරණ පහ යටපත් වුණ මොහොතක්, ඒ කියන්නේ දැන් සමාධියේ ප්‍රතිඵලය අපිට දැනට ලැබිලා තියෙනවා. ඒතකොට වෙන අරමුණු වලට හිත දුවනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා කරන්න ඕන වැඩේ ආපහු හුස්ම සිහි කරනවා. කිව්වේ දුක් වෙන්නේ නැහැ. ඒක ගැන නේ දැක්කට සතුටු වෙලා ආපහු හුස්මට අවධානය ගේනවා. ඒතකොට මේ විදිහට ටිකක් වෙලා ඉන්නකොට දැන් හුස්මටම අවධානය පිහිටන. ඒ කියන්නේ එක හුස්මක්වත් මග ඇරෙන්නේ නැතුව සාමාන්‍යයෙන් හුස්ම හතරක් පහක්වත් Tamanට අවධානය තියාගන්න පුළුවන් නම් එකෙන් තේරුම් ගන්න දැන් අපේ නීවරණ යම් කිසි මට්ටමකට යටපත් වෙනවා. එතකොට අන දැන් මං ඊළඟට කියපු එකට එන්න හදන්නේ. දැන් ඔන්න සමතයෙන් කරන්න ඕන වැඩි යම් කිසි දුරකට කරලා දැන් අපිට අවශ්‍යයි මේක විදර්ශනාවට හරවන්න. දැන් මෙතෙන්ට එනකන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් කෙටියෙන් ඉදිරිපත් කරන්න. හොඳයි. එහෙම නැත්නම් මං ඊළඟ පියවර කියන්නම්. දැන් ඔන්න තමන්ගේ අවධානයේ හුස්මටම තියෙන මට්ටමට ආවහම එහෙම ඇවිල්ලා නැත්නම් ආයේ ආයේ අර ඒ ප්‍රතිකම කරන්න ඕන. දැන් පුළුවන් ඔන්න සමහර විට තමන්ගේ සමහර විට තමන්ට ඔය ශබ්දයක් ඇහෙන්න පුළුවන්. එතකොට අහුගකමම ඒක ගතියක් තියෙනවා මේ මොකද්ද කියලා දැනගන්න. එහෙම නැත්නම් ශරීරයේ මොකක් හරි වේදනාවක් දැනෙන්න පුළුවන්. එතකොට දැනගන්නවා මෙන්න මෙතන රිදෙනවා. කකුල රිදෙනවා කියලා වගේ දැනගන්නවා. ඒක තමන් ඉන්න පරිසරය අනුව මොකක් හරි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ශබ්ද තමයි ඇහෙන්නේ. එහෙම නැත්නම් ගඳක් සුවඳක් පුළුවන්. මොකක් හරි දෙයකින් අපි බාහිර දෙයක් දැනගන්නවා. දැන් මෙතෙන්දී ඉස්සෙල්ලනම් කලේ මේ එක ගැන ටිකක් හිතනකොට ඔන්න හිත දිව්වා. ඒ හින්දා අපි ආයේ හුස්මට අවධානය ගේන්න ඕන කියලා අපහු කියනවා. ඒක මං කිව්වේ අර සමතේදී කරන වැඩි. දැන් අපි බලමු මේකේ පොඩි විදර්ශනා පැත්තක් පෙන්නනවා. දැන් සද්දේ ඇහෙනකොටම අපි හිතමු මට නම් දැන් වාහනයක සද්දයක් ඇහෙනවා. ඕගොල්ලන්ටත් ඇහෙනවා ඇති සමහර විට මගේ මයික් එක හින්දා. එතකොට දැන් අපි හුස්මට අනිත් පුරට ඔන්න වාහනයක් යනවා කියලා දැනගැනීමක් එනවා. මෙතෙන්දී එක මට්ටමක විදර්ශනයක් තමයි ඔබේ යන වාහනයක් ගැන දැනගත්තා. මේක දැනගත්තේ මොන ආයතන හරහද? අපි ඇහැ වහගෙන හින්දා ඇහෙන් දැක්කා නෙවෙයි. එහෙමනම් කණෙන් ශබ්දයක් ඇහිලා තමයි මේ බව දැනගත්තේ. එතකොට ඇහුණ ශබ්දේ වාහනේ තියනවද? නැහැ. ඇහුණ ශබ්දේ තියෙන්නේ ශබ්ද සංඥාවක් විතරයි. ඒකේ වර්ණයක්, එයක් රූපයක් නැහැ. එහෙනම් ඒකට අදාළ වාහනේ අපිට මෝටර් සයිකලයක් කියලා කියන එක කිව්වේ කොහෙන්ද? ඒක පේනවා මේ අපේ හිතෙන් දාපු එකක්. එතකොට තේරුම් ගන්න කණෙන් අහපු දේ නැත්නම් ශබ්ද සංඥාවට අනුව හිතෙන් හිතනකොට අපිට රූපයක් සිහි වුණා ඒකට අදාළ. එහෙනම් මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා නම් ඕක එළියේ තියෙන්න පුළුවන්ද? දැන් අපිට මුලින් හිතන්නේ එළියේ මේ මොටර් බයිසිකලයක් ගියා කියලානේ. දැන් පෙන්වන්න ඕන එළියේ ස්වභාවයක් දැනගන්න අපිට දැනට ආයතනයක් නැහැ. මේ ඇහුනේ සත්‍යය සද්දට අනුව හිතනකොට හිතෙන් හදපු මොටර් බයිසිකලේ හිතෙන් දැනගත්තා. ඒ දැනගත්තු දේ එළියේ තියෙන්න බෑ කියන දේ පෙන්නවා. ඒක පෙන්නවා ආපහු තමන්ගේ අර පරණ භාවනා වුණට එන්න ඕන. ඒ කියන්නේ හුස්ම දිහා ආපහු බලනවා. ආයි ඉහළ යන හුස්මක එතන එහෙම අවධානය තියාගන්න. එහෙම ටිකක් වෙලා ඉන්නකොට තමන්ට එයි අරමුණු සාමාන්‍ය අරමුණු වෙනවා. ඒ එන එකක් දිහා දැන් දැනගත්තේ බාහිර දෙයක් නම් තමන්ට බලන්න පුළුවන් මේ එළියේ තියෙන දෙයක්ද දැනගන්න. සමහර විට අපිට මූලික වෙන්නේ සද්ද ඇහිලා ගඳ සුවඳ දැනිලා නැත්නම් කයෙන් දැනෙන දේවල්. ඒ අතරේ මනසෙන් මතක් වෙන දෙයක් උනත් වෙන්න පුළුවන්. අර චිත්තානුපස්සනාව ගැන කියපු හින්දා ඒක කරන ආයත ඒකත් වඩන්න පුළුවන්. හැබැයි මේක වෙන් කරගෙන නෙමෙයි තමන්ට එන එන අරමුණු වලට බලන්නේ මේ විදිහට. දැන් අපිට හිතට මතක් වුණා නම් මොකක් හරි තමන්ට බාහිර දෙයක් ගැන මතක් වෙන්නේ. මේ මතක් වුණ ගමන් අපේ හිත කියන්නේ එළියේ තියෙන දේ ගැන මේ මතක් වුණේ. දැන් තමන්ගේ දරුවෙක් මතක් වුණා නම් ඒ දරුවා අරහේ ඉන්නවා. එතකොට දැන් හිතට අනිත් පැත්තට පෙන්වන්න ඕන. ඔය ලෝකෙට අයිති විදිහට නේ ඔය දැනගත්තේ. දැන් ඕක දැනගත්තේ කොහොමද? ආයතන වෙන් කරන්න. ඒකනම් තනිකර දැන් ඒ දරුවෙක්ගේ සද්දයක් ඇහිලා දැනගත්තා නම් කණෙන් අහපු එකට හිතෙන් හිතුවා. ඒත් හිතෙන් පෙන්නකොට දරුවගේ හැඩරුව ඒක ඇහෙන්නේ මේ දැක්කේ. එහෙනම් මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. ඒක තියෙන්න පුළුවන් ද එළියේ? අපේ හිත ඇතුලේ වෙන දේ එළියේ තියෙන්න බෑ. එහෙනම් ඔක එළියේ තියනවා කියලා විශ්වාස කළේ අපේ මුලාවකට, අවිද්‍යාවක. එච්චරයි පෙන්නන්නේ. ආයෙනවා හුස්මට. අපි හිතමු සද්දයක් ඇහෙන්නේ නැතුව මනසෙන්ම මතක් වුණා කියලා. අනේ චිත්තානුපස්සනාවට මේක අදාළයි. මනසෙන් මොකක් හරි මතක් වුණා නම් දරුවා ගැන වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙ රුවන්වැලිසෑය මතක් වුණා නම් අනුරාධපුරයේ ඔන්න තියෙන රුවන්වැලිසෑය කියලා තමයි හිතන්නේ. එතකොට ඒකේ අනිත් පැත්තට නන්න ඕන බාහිර තියෙන දේ දැන් එහෙම් පේන්නේ. ආ ඔය හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. හිතෙන් දැනගැනීම හිත ඇතුලේ වැඩක්. ඕක බාහිරේ තියෙනවා කියලා හිතේ අපේ මෝඩකමට, මූලාවට, අවිද්‍යාවට. ආපහු හුස්මට අවධානය කරනවා. මතක තියාගන්න හැම අරමුණක් බැලුවට පස්සෙම ආයේ හුස්මට අවධානය අරගෙන හුස්ම තුන හතරක්වත් බලාගෙන ඉන්න. මොකද ඒකෙන් ආපහු නීවරණයටපත් කිරීම මේ කරනවා. ඊළඟට තමයි ආයේ අර හිත දුවනකොට ඒකට ඒ කරන්නේ. දැන් මම ඔය පැහැදිලි කළේ බාහිර අරමුණක් දැනගත්තහම බලන හැටි. ඒකම බලන්න දැන් කකුල රිදෙනවා කියලා දැනුණා කියලා නැත්නම් කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා, හතක් රිදෙනවා, කහනවා. අත්හරි දැනගන්නවනේ. එතෙන්දි බලන්න ඕන ඒකට අවධානේ යොමු කරන හැටි. දැන් කකුල රිදෙනවා කියලා දැනගත්තා නැත්නම් අතක් රිදෙනවා කියලා දැනගත්තා නම් දැන් මම උදාහරණයක් ගන්න කකුල රිදෙනවා කියමු. එතකොට දැන් බලන්න ඒක දැනෙන්නේ දැනගස්සේ මොන ආයතන හරහාද? ආයතන ටික අඳුරගත්තොත් අපිට පේනවා කාය ආයතනින් ස්පර්ශයක් දැනුණා, ඒකේ වේදනාව දැනුණා. වේදනාවට අනුව හිතනකොට තමයි දැනගත්තේ ওই රිදෙන්නේ කකුල කියලා. වේදනාවේ වර්ණයක් ඇඩයක් තැනක් නැහැ. රිදෙනවක් විතරයි. අපි හිතමු දැන් ඔන්න කකුල මදුරුවේ කනවා, කූඹියේ කනවා. එතකොට අපි කන තැන දන්නවා. එතන මේ මගේ කකුලේ හැඩය ඔක්කොම හිතට මැවිලා පේනවා. දැන් මේ පේන්නේ හිතට කියන එක හොඳට නුවණින් පෙන්වන්න. මේ හිතෙන් හදපු එක හිත දැනගස්ති. දැනුනේ වේදනාව විතරයි. වේදනාවේ රූපයක් නැහැ. එහෙනම් ඒකට අදාළව හිතනකොට හිතෙන් හදපු රූපේ හිත දැනගෙන. ඒ කියන්නේ මන ආයතනේ වැඩක්. එතකොට හිතෙන් හදලා හිත දැනගත්තු දේ කොහොමද බාහිරේ තියෙන්නේ? මේ බාහිර කකුලක් කියලා අපි කිව්වේ අපේ මුලාවට, අවිද්‍යාවට නේද? ඔන්න ඔය කරුණ පෙන්නවා. ආයේ තමන්ගේ අවධානය ගන්න හුස්මට. ඒ කරුණ පැහැදිලිද? එතකොට ඒක අපි පිට තියෙන, එළියේ තියෙන රූප ගැන දැනගත්තොත් ඒවට බලනවා. ඒකත් මේ හිතෙන් හදපු එකක්. එතන අපේ සිහිය නුවණ නැති හින්දානේ එළියේ තියෙනවා කියලා බාරගත්තේ. අනිත් ශරීරේ කොටසක් දැනගත්තා නම් ඒකත් එන්නනවා. දැනුනේ වේදනාවක් විතරයි. වේදනාවේ ලේමස් නැහැරට මොකවත් නැහැ. ඒ රූපේ පෙන්නේ හිතෙන් වේදනාව අනුව හිතනකොට ඒ හිතෙන් හදපු දේ එළියේ තියෙන්න බෑ. ශරීරේ කොටසක් වෙන්න බෑ. බාහිරේ තියෙන. ඒකත් හිතෙන් හදපු දේ. ඔන්න ඕක නුවණින් පෙන්න. ඉතරයි පෙන්නන්නේ. ඊට වඩා මොකුත් හිතන්න යන්නත් එපා. මොකද වැඩි හිතන්න ගියොත් ආපහු හිත විසිරෙනවා. ඒක තමයි මූලිකව කරන්න ඕන. ඒ ටික පැහැදිලිද කාට හරි? පැහැදිලි නැත්නම්
කොබ්බලගේ මහත්මයා ඔබතුමාට මම කතා කරනවා ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
හොඳයි. තෙරුවන් සරණයි. අපි අද මුල වෙලාව ටිකක් වැඩිපුර ගත වෙච්ච නිසා අපේ භාගින් භාවනාව නතර කරනවා. කල්යාණ මිත්‍රින්ට පුළුවන් දැන් භාවනාවෙන් ඉවත් වෙලා කොකුලි මහත්මයා සමග සාකච්ඡාවකට එළඹෙන්න. හොඳයි. මම කොකුලි මහත්මයා ඔබතුමාට මෙන්නම් තිරුවන් සරණයි. ජයන්ත මහත්මයා අවශ්‍ය වුණත් මදින් කතා කරන්න මේ තිරුවන් සරණයි.
ඔව්. තිරුවන් සරණයි. මේ දැන් අපි මම අර මූලිකව බලන්න කියපු දේවල් අපි මුලින්ම කිව්වා හුස්මට අවධානය යොමු කරගෙන ඉන්න ඊළඟට ඒකංග වෙනකොට කරන්න වැඩක් කිව්වා බාහිර දෙයක් ගැන දැනගත්තාම මේ දේ දැනගත්තේ කොහොමද කියනකොට ඔක එළියේ තියෙන දේ ස්වභාවයමද මේ දැනගත්තේ නැත්නම් හිතෙන් හදලා දීපු දෙයක් හිතෙන් දැනගත්තා නේද කියන එක කියලා මං හිතන්නේ පැහැදිලි යති මේ දේ තමයි මං කරන්න කිව්වේ අපි එක්කෙනාගේ අත්දැකීම් කාගේ හරි තියෙනවා නම් මං අහරි ගැටලු තියෙනවා නම් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න එතකොට අපිට තව එහාට මේ සාකච්ඡා කරන්න පුළුවන් අපි අවස්ථාව දෙමු අපි නැට් තිරුවන් සරණයි පැහැදිලි වුණාද දන්නේ නැහැ කවුරුත් අහන්නේ
තිරුවන් සරණයි කොගලගේ මහත්මයා මට ඒ කියපු ටික හොඳට පැහැදිලිව තේරුණා මේ කරගෙන යනකොට ඒක අවස්ථාවකදී මට දැනුණා ඒ කියන්නේ මේ ඒ කියන්නේ විදිහට දැන් ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දිගයි කියලා ටිකක් හැමදෙස්සෙම වගේ ඒක දැනෙන්න ගත්තා ඊට පස්සේ කවස්ලා ගියාම දැනුණා කෙඩි කෙඩි යනවා කියලා ඒ වගේ දෙයක් තමයි මට අද මට මේ ඊට පස්සේ මේ උදේ හින්දා හුඟක් කුරුළුගේ සද්ද එනවා පස්සේ ඒ පැත්තට මම විදර්ශනා කරන්න ගත්තා ඔබතුමා කියපු විදිහට මේක මේ මෙහිම වෙලා කනට ඇහිච්ච දේ වේදනාව ඉඳලා ඒක ආවන සංඥාව තුළින් මම කුරුළු කියලා හිතාගත්තා ඊට පස්සේ ආපහු මම හිත ඇතුළත තිබිච්ච දෙයක් නේද හිතින් හදාගත්තේ නේද කියලා එළියට දැම්මේ ඒ විදිහට මම ආපහු ආනාපාන සතියට ගියා බොහොම පිං තිරසමයි
ඔව් හොඳයි මේක තමයි කරන්න කිව්වේ ඒ දේ සමහරුන්ට පුරුදු නැතුව ඇති මේක මේ ටිකක් කරලා පුරුදු වෙනකන් එතකොට අපි බාහිර රූපයක් දැන් කුරුල්ලෙක් කියලා දැනගත්තු එක අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ එළියේ ඉන්න කුරුල්ලා තමයි කෑ ගහන්නේ ඒක තමයි අපට ඇහෙන්නේ කියලා. ඒක ලෝකෙට අයිති දැක්ම. දැන් මෙතෙන්දී අපි පෙන්නනවා ඇත්තටම සිදුුනේ මොකද්ද? දැන් විදර්ශනය කියන්නේ මතක තියාගන්න ඇත්ත ඇති හැටි පෙන්වීමක්. ඒකට ඇත්තටම සිදුුණ විදිහ අපි මේක දැනගත්තේ කොහොමද? මොන ආයතන හරහද කියන එකෙන් හොයන්න වෙනවා. ඒක කන්නෙන් ශබ්දයක් ඇහුණා. කියන්නේ ශබ්ද සංඥාවක් වෙන්න විතරයි කනට පුළුවන්. ශබ්ද සංඥාවේ වර්ණ හැඩ වෙන ගති මුකුත් නැහැ. ශබ්දෙට ශබ්ද සංඥාවක් කරන්නේ. එහෙනම් ඊටු ටික දාලා තමයි අපිට මේ කුරුල්ලෙක් කියන කතාව ආවේ. කුරුල්ලෙක්ගේ හැඩයක් ආවේ. ඌ ඉන්නේ කොහෙද කියන අදහස ආවේ. ඒකට මේවා ටික ඔක්කොම තේරුම් ගන්න හිතෙන් හදලා දීපුවා. හිතන්න හදලා දීපු දේ හිතම දැනගත්තා. ඒ කියන්නේ මනසේ වැඩක් තනිකර. ඒතර මනසෙන් කරපු වැඩේ බාහිර එළියේ තියෙන කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. ඒක හිත ඇතුලේ වැඩක්. අන්න ඕක තමයි මේ අපි ඔය ඇත්ත හිතට මතක් කරලා දෙන්න ඕන, පෙන්නලා දෙන්න ඕන. ඒතර ඒක බාහිර රූපෙට පෙන්නවා. තව කවුරු දැන් ඒකේ අර මුලින් කියපු හුස්මේ ස්වභාවය එක එක විදිහට දකින්න පුළුවන් ආස්වාසේ දිගයි ප්‍රාස්වාසේ කෙටි නැත්නම් ඔක අනිත් පැත්ත වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ මුළු හුස්මෙම වෙනස් වීම දකින්න පුළුවන් දැන් එතන නිමෙයි මම මෙතන වැදගත්කම දෙන්නේ ඒ ඔක්කොම සමතේ කොටස් ඒවයි කියලා අපිට වෙනම කතා කරන්න පුළුවන් දැන් මේ කානුපස්සනාවේ විදර්ශනාව විදිහට මම දකින්නේ අන්න දැන් ඔය බැලුවේ බහිද්ද රූපය ගැන. දැන් බාහිර ඉන්න කුරුල්ලෙක් කියන්නේ බහිද්ද රූපයක් කියන එක හැමෝටම පැහැදිලි ඇති. කවුරු හරි බැලුවද කියන්න අපේ ශරීරය ගැන දැනෙන දෙයක් ගැන. ඒ අත්දැකීමත් එක්ක අජ්‍යත් රූපය ගැනත් අපිට කතා කරන්න පුළුවන්. පෙරවන් සරණයි. දැන් නැත්තම් මම ටිකක් මේක විස්තර කරන්න
අරණයි කොද්දලගේ මහත්තයා මේ මම ආනාපාන සතිය වඩාගෙන යද්දී මේ සිහිය මේ හුස්ම රැල්ල සිහිනා ඒකෙන්දි මම කය ඒ මధుරෙක් වහනකොට මට මధుර වශයෙන් මේ මේක කය කියන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. මෙතන කය සිතට සම්බන්ධ නැහැ. නඩ සිතින් දැනගත් දෙයක් කියලා ඒ විදිහට හිතනකොට ඒ වේදනාව දැනීමක් නැතුව ගියා. ඊට පස්සේ කකුලට ආවා. කකුලේ වේදනාවක් තදවීමක් පහේ පොළවට තදවීමකින් දැනුණා. ඊට පස්සේ මම මේ පටවිධාතුවේ හැපුණා කියලා එහෙම හිතුවා. ඒක මම අර මම කරන විදිහට මට මහත්මයා කියලා ඒක තාම ඉතින් ආවේ නැති නිසා ඊට පස්සේ මේ කය වේදනාවත් අනිත්‍ය විදිහට බැලුවා. එම් බලාගෙන යද්දි ඒ තමයි මේ ඊට පස්සේ ආයේ සිත ආයේ එතනින් අරගෙන ආපහු මේ ආනාපාන සතියේ මේ සිහිය පිටවව හුස්මේ නිමිතර හිත කියලා ආනාපාන සතිය බලාගෙන අයි චිත සියු වෙන කොට තම මට මේ නතරන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. බොහොම හොඳයි. දැන් මදුරුවෙක් කනවා දැනුණා. එතකොට මේ මදුරුවා සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ කියලා මෙනෙහි කළා. දැන් එතෙන්දි බලන්න මදුරුවා ඉන්නේ බාහිරේනේ, එළියේනේ. එතකොට මදුරුවා කියන්නේ බාහිර රූපයක්. එතකොට මෙනෙහි කළා ඒ රූපේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලා. ඒක හොඳයි. ඒකත් එක ක්‍රමයක්. ඊළඟට අර කකුල පොළොවට තද වේලා තියෙනවා. එතකොටත් පඨවි ධාතුව මෙනෙහි කළා. එතකොට ඒ හැපුණ දේ ගැන මෙනෙහි කළත් පොළොවේ පඨවි ධාතුව වැඩියෙන් තියෙනවා. නැත්නම් කකුල පැත්තෙන් බැලුවත් එතන පඨවි ගතියක් දැනගතා කියලා බලන්න පුළුවන්. ඒ වගේ භාවනා මම හිතන්නේ ඕගොල්ලෝ දැනට පුරුදු කරනවා ඇති. මම දැන් මෙතන අදහස් කළේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් පැත්තක්. ඒ වෙනස් පැත්ත තමයි මදුරුවා ඉන්නවා කියලා අපි දැනගත්තේ මොන ආයතන හරහාද කියලා බලන්න කියලා. නැවත බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න කියලා. එතකොට ආයතන රහමයි අපි මොනවා හරි දැනගත්තා නම් දැනගන්න. එතකොට දැන් මදුරුවෙක් ඉන්නවා කියලා දැනගන්න උදව් වුණ ආයතන වෙන් කළොත් මොනවාද ආයතන? කාය ආයතනයේ ස්පර්ශයක් නිසා අපිට වේදනාවක් දැනුණා. දැන් මුලින්ම දැනෙන්නේ රිදීමක් නේ. මදුරුවෙක් කියන එක සිහි වෙන්න කලින් දැනෙන්නේ රිදීමක්. ඒ රිදීම දැනුනේ කාය ස්පර්ශයෙන්. පස්සපච්චය වේදනා. කාය ආයතනය. එතකොට දැන් මේ වේදනාවේ කාය ස්පර්ශයෙන් දැනුණ වේදනාවේ මදුරුවෙක්ගේ හැඩයක් තියනවද? මදුරුවගේ රූපයක් තියනවද? නැහැ කියලා තේයි. එහෙනම් දැන් මදුරුවෙක් හිතට ආවේ කොහමද? අපේ පෙර ඇසුරක් නේද? කලින් අපි මදුරුවෙක් දැකලා තියෙන නිසා තමයි ආවොම රිදෙන්නේ නම් මෙන්න මේ වගේ මදුරුවෙක් ඇවිල්ලා කනකොට කියන එක අපි කලින් අත්දැකලා තියෙනවා. ඒ අත්දැකීම නේද දැන් සිහි වුනේ. දැන් මේක සිහි වුණා කියලා දැනගන්නේ ඇහෙන් දැක්ක නෙවෙයි නේ මේ මොහොතේ. එහෙනම් හිතෙන් මතක් කරගත්තු එක. එතකොට හිතෙන් මතක් කරලා දීපු දේ හිත දැනගෙන. මේක පැහැදිලිද මන් හිතන්නේ? එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒ දැනගත්තු දේ එළියේ තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ මේ දැනුවත් උනේ එළියේ තියෙන ස්වභාවෙ නෙමෙයි හිත අපිට මතක් කරලා දීපු දේ. ඔක තව ඕනම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මදුරුවා දිහා බැලුවා නම් අපිට මතක් වුණ මදුරුවයි මේ මදුරුවගේ සමහර විට වෙනස්කමක් තියෙන්න පුළුවන්. සමහර විට නැත්නම් ඒ වගේම තේරෙන්නත් පුළුවන්. හැබැයි ඔතන තේරුම් ගන්න ඕන මේ හිතෙන් පෙන්නපු මදුරුවා නෙවෙයි මේ දැක්කේ. හිතෙන් පෙන්න්නේ අපේ පරණ අත්දැකීමේ ඉන්න මදුරුවා. ඒක අතීත අත්දැකීමක්. එතකොට එක පැත්තකින් Taman ධර්මයේ දන්නවනම් මතක් වෙයි අතීතය ගෙවිලා ඉවරයි. ඒත් ගෙවිලා ඉවර දෙයක්, නිරුද්ධ වුණ දෙයක්, මේ මොහොතේ නැති දෙයක්. අපි මේ දේ මතක් කරගෙන මේ මොහොතේ තියෙන ස්වභාවයකට ගෙනාව. ඒක මේ හිතෙන්ම කරපු කියන එක දකින්න. ඒකට මේ මොහොතේ පැවැත්මක් දුන්නා. මේ දැන් ඉන්නවා, දැන් තියෙනවා කියලා. එතකොට ඒ පැවැත්ම මත තමයි ඔබතුමිය දැනගත්ත මදුරුවෙක් කනවා කියලා. එතකොට දැන් අපි ආයතන විදිහෙන් බැලුවොත් අපිට සිද්ධ වෙලා තියෙන වේදනාවක් දැනුණා. වේදනාවට අනුව හිතනකොට පරණ අත්දැකීම අපි හිතමු ඊයේ වික්කණේක මතක තිබිලා දැන් මතක් වුණා කියලා. ඒතකොට ඊයේ අත්දැකීමක් දැන් සිහි වුණා මේ වේදනාවට අනුව හිතනකොට. ඒතකොට මේ හිතෙන් හදපු මధుර බව තමයි මේ මොහොතේ අපි දැනගත්තේ. ඒක අතීත අත්දැකීමක්. අතීතේ ගෙවිලා ඉවරයි එක පැත්තකින්. එතන සිහිය නොවන පිහිටියා නම් අපි දන්නවා මේ ගෙවිලා ඉවර වුණ එකක්, නිරුද්ධ වුණ දෙයක් දැන් පැවැත්මක් දුන්නේ. ඊළඟට පැවැත්ම දුන්නාම මොකද වෙන්නේ? දැන් හිතෙන් දැනගත්ත ඔන්න මధుරයේ කනවා කියලා. ඒකත් හිත ඇතුලේ වැඩක්. තාම එළිය වැඩක් නෙවෙයි. එතනත් අපිට සිහිය නොවන නැති වුණාම මොකද වෙන්නේ? ඒ දැනගත්තු මధుරුව ඉන්නේ එළිය. බාහිරේ ඉන්න මට්ටමට දානවා. එතකොට බලන්න එතන තව මුලාවක් වෙලා නේද කියලා. ඒ කියන්නේ අවිද්‍යාව මතම ඇත්ත ඇති හැටි නොදන්නකම මතම නේද දැන් බාහිරේ ඉන්න මధుරුවෙක් අපි බාරගත්තා. ඒ බාරගත්තු මధుරුව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා අපි හිතන්නේ ඕකත් දැනුමක් විතරයි. මොකද සතර මහා ධාතුව කියන එක අපිට දැන් අත්දකින්න බෑ. අපි පරණ අහලා තියෙන දෙයකින් හිතනවා විතරයි. ඒකත් ඒ දැනුමක් විතරයි. මේ මොහොතේ අත්දකින දේ නෙමෙයි. දැන් අපි විදර්ශනාවේදී බලන්නේ අපේ දැක්ම මෙතෙන්ට දාන්න නෙමෙයි. මේ මොහොතේ ඇත්තටම අත්දකින දේ මොකක්ද? අපි එකතු කරන දේවල් මොනවද? ඒකට ඇත්තටම අත්දකින දේ මොකක්ද? අපි ඒකට ඊට වැඩියෙන් එකතු කළේ මොනවද කියලා වෙන් කරගන්න පුළුවන් වුණොත් ඊළඟට නුවණක් එනවා. ඔය අපි එකතු කරපු දේවල් ඇත්ත ඇති හැටි නෙවෙයි. දැන් මෙතන ගත්තොත් අත්දැකීම තියෙනවා, ඍදුමක් දැනුණා. ඒක අත්දකින්නවා කියන්න පුළුවන්. හැබැයි ඒ වේදනාවට අමතරව කරපු දේවල් ඔක්කොම අපේ මනසෙන් කරපු දේවල් නේද? ඒ මනසෙන් කළේ මෙහෙමයි, අතීත පෙර ඇසුරක් දැන් සිහි කරගත්තා. ඒකට අපි දැන් පැවැත්මක් දුන්නත් මේ මොහොතේ තියෙන බවක් බාරගත්තා. ඒ තියෙන බව මත එළියේ මధుරුවෙක් ඉපැද්දෙව්වා කියන කතාව මම ආයෙ කියන්නම්. අතීතයේ සිද්ධ වුණු පෙර ඇසුරක් මේ මොහොතේ සිහි කරගත්තා. ඒ සිහි කරගත්තු දේ මේ මොහොතේ පවතිනවා කියලා විශ්වාස කළා. ඒ පවතින බව මත බාහිර මధుරුවෙක්ව ඉපැද්දෙව්වා කියන කතාව. ඒකට උපද්දවපු මధుරුවගේ නේද මේ සතර මහා ධාතු කියලා අපිම හිතන්නේ. දැන් ඉපැද්දුවේ මනසෙන් කියන කතාව අපට පේන්නේ නැහැ නේද? ඔක පැහැදිලි කරන්න තමයි මම අර වතුරට ඉබෙන බල්ලට වෙන සිද්ධිය මතක් කළේ. දැන් බල්ලෙක් වතුරට ඉබිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතලා ඌට උරනවා. දැන් බලන්න දැකීම, පෙනීම කියන සිද්ධිය එතන චක්කායතනේ. ඒ පෙනීම කියන එකේ බල්ලෙක් නැහැ. එතන දර්ශන මාත්‍රයක් විතරයි, චිත්‍රයක් විතරයි තියෙන්නේ. වර්ණ සටහනක් විතරයි පේන්නේ. ඒතකොට වර්ණ සටහනට අනුව හිතනකොට මුගේ පරණ අත්දැකීම් ටික මෙතෙන්ට ඇදලා ගත්තා. ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා. දැන් පෙර ඇසුර මෙතෙන්ට ගත්තා. ඉතින් පෙර ඇසුර අතීතයේ ගෙවිලා ඉවරයි කියන නුවණ නැහැ. ඊළඟට මේක පෙර ඇසුරක් කියලා දාන්නෙත් නැහැ. මේ මොහොතේ පේන්නේ බල්ලෙක් කියලා දැන් හිතනවා. ඒ කියන්නේ දැන් ඔන්න පැවැත්මක් දුන්නා. ඊළඟට එළියේ බල්ලෙක් පවතින බව පිළිගත්තු නිසා බාහිර බල්ලෙක්ව ඉපැද්දෙව්වා. දැන් එයාගේ ලෝකෙට බල්ලෙක් ඉන්නවා. අපේ ලෝකෙටත් මధుරෙක් ඉන්නේ ওই විදිහටම නේද කියන සිද්ධිය මේ තේරුම් ගන්න පුළුවන්ද? මොකද ඒක තේරුම් ගත්තොත් තමයි මේ විදිහට ඒ හිතට ඇත්ත පෙන්වන්න පුළුවන්කම එන්නේ. මේක පැහැදිලිද? තේරුවන් සරණයි.
තේරුවන් සරණයි මහත්මයා, තේරුණා බොහෝමත්ම
එහෙනම් දැන් පොඩ්ඩක් වැටහෙනවා ඇති අපි ඔය මధుරුව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියන්නේ එක මේ ඇත්ත දැකීමක්ද නැත්නම් අපේ දැනුමක් ඔතෙන්ට ඇතුල් කිරීමක්ද කියලා. ඇයි හිතෙන් හදපු එක හිතෙන් දැනගෙන නම් ඇත්ත ස්වභාවය එතකොට හිතෙන් හදපු දේ හිතෙන් දැනගැනීමක් මිසක් බාහිරේ තියෙන ස්වභාවයක් නෙවෙයි. බාහිරේ තියෙනවා කියලා අපි විශ්වාස කරලා අපේ පරණ පුරුද්දට. එහෙනම් මේ හිතෙන් හදපු දේ වෙනුවට අපි බාහිරේ තියෙන සතර මහා ධාතු දෙයක් කියලා හිතුවා. ඒකත් හිතීමක් විතරයි. අත්දැකපු දෙයක් නෙවෙයි. ඒකට එතන ඒක අවිද්‍යාව මතම කරපු දෙයක් තමයි ওই බාහිර රූපය පැනවීම. ඒකම මම මේ අජත්ත රූපෙට බලන්න කියලා තමයි මේකේ කකුල තද වෙනවා දැනුණා කියන එකේදී එතනත් පටවිය දැනුණා කියන්න කලින් අපි දැන් බලන්න ඕන ඒක තමයි ලෝකෙටයි දැක්ම අපි එතන ඉඳලා දැන් ලෝකෝත්තර දර්ශනයට යන්නේ මෙතෙන්දි බලනවා මොන ආයතන හරහද දැනගත්තේ කාය ස්පර්ශයෙන් ආපහු ඒ තද ගතියක් වේදනාවක් දැනিলা තියෙනවා තද ගතිය කියලා අපි නමක් දෙන්නේ පස්සේ මොනවදෝ දැනෙනවා ඒ දැනෙන ගතිය අනුව හිතනකොට තමයි ඕක තද ගතියක් කියලා දැනගන්නේ ඊළඟට තද ගතිය තියෙන්නේ කොහෙද මේ කකුලේ කියලා දැනගන්නවා ඒ දැන ගැනීම ආයේ මතක් කරලා බලන්න ඔය පෙර ආශ්‍රය කරපු කලින් දැනගත්තු එකක් නේද දැන් මෙතෙන්ට ගන්න මේ හිතෙන් කරන වැඩක් නේද ඒකට මනසෙන් හදලා දෙන දෙයක් මනසෙන්ම දැනගන්නවා ඒක හිත ඇතුලේ වැඩක් එතකොට අපි ප්‍රාග්දකීමක් මතක් කරනකොට අපිට උන සිහිය නුවණ මේ අතීත අත්දැකීමක් දැන් මතක් කරන්නේ අතීතේ ගෙවිලායි ඒ සිහිය නුවණ නැති කම එකතු වෙලා දැන් හිතනවා මේ මොහොතේ දැනෙන දෙයක් තමයි මේ දැනගන්නේ මේ කකුල කියලා ඊළඟට ඒ කකුල එළියේ තියෙන බව පිළිගන්නවා පිළිගැනීම තුළම ඒකට උපතක් දෙනවා එතකොට ඔන්න දැන් ඒ අජ්ජත් රූපය ඒ කියන්නේ ශරීර රූපය සකස් වෙන හැටි ඔහම නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. එතකොට මේ මනසේ හදපු එක එළියේ තිබ්බ ඒ ස්වභාවය නොදන්න හින්දා අපි මේ දැනගත්තේ බාහිර දෙයක්මයි කියලා දැනගෙන ඒකෙත් සතර මහා ධාතුවක් බලන්න යනවා. ඕක දැනුමකින් කරන වැඩක් නිසා ඇත්ත ඇති හැටි නෙවෙයි. ඇත්තටම අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ওই දැනගත්තු දෙයක් මෙනෙහි කරනවා. එතකොට ඒ සතර මහා ධාතුව විදිහට බැලීම මතක තියාගන්න ඇත්ත ඇති හැටි දැකීම නෙමෙයි ඒක. හැබැයි ඒක වැටෙන්නේ පූර්ව ප්‍රතිපදාවට. ඒකෙන් දුර වෙන කෙලස් තියනවා. ඒක නෑ කියනවා නෙවෙයි. හැබැයි ඒක තේරුම් ගන්න තාම ලෝකෙට අයිති විදිහටයි ඔය මෙනෙහි කරන්නේ. දැන් මෙතන මෙනෙහි කරන්නේ ඊට වඩා වෙනස් විදිහකට. කාය ස්පර්ශෙන් දැනුණා මොනවාද? වේදනාවක් ආවා. ඒ වේදනාවේ රූප නෑ. රූප ටික හැදුවේ මනසෙන් හිතනකොට එතකොට හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා හිතෙන් හදපු දේ කවදාවත් බාහිරේ තියෙන්න බෑ ඔන්න ඔය ඇත්ත අපි හිතට පෙන්නලා දෙනවා එතකොට බලන්න ඔන්න දැන් නුවණක් එයි අපි ඇත්ත ඇති හැටි නොදන්නකොට එළියේ තියෙන රූපේ බාරගත් හැබැයි ඒ අවිද්‍යාවක් මත මුලාවක් මත මේ මුලාව යෙදුන්නේ නැත්නම් අපි දැනට මේ මට්ටමේදී හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. ඒක බාහිරේ තියෙන විදිහක් නැහැ. එහෙනම් බාහිර රූපේ උපද්දන්නේ නැහැ. කය උපද්දන්නේත් නැහැ. එළියේ තියෙන රූප උපද්දන්නේත් නැහැ. ඒ ඉපැද්දුවේ අපේ සංසාරේ තිබුණ සාමාන්‍ය ලෝකයා ඉන්න දෘෂ්ටියට. මේ ටික පැහැදිලිද?
පැහැදිලි මේ කියන්නේ මේ හිතෙන් හදාගත්ත දැන් කායයේ වේදනාව එනකොට මේ හිතෙන් හදාගත්ත දෙයක් තමයි මේ ඇති වුනේ කියලා ඒක මේ කියන්නේ විඳීමක් ඒක නේද මහත්මයා?
ඔව් විඳීම කියන එක දැක්ක ඇත්තටම හැබැයි විඳීම තුල රූප නැහැ. රූප ටික එකතු කළේ අපේ දැනුමක් මත. දැනුම කියන්නේ පෙර ඇසුර. අතීත අත්දැකීම් මෙතෙන්ට අරගෙන ඒක තමයි ඔය දැනෙන්නේ කියේද මට්ටමකට ගෙනහැලා ඒක තමයි මං කිය අතීතේ ගෙවිලා ඉවර කියලා දන්නේ දැන් දැන්නේ මේ අර පරණ විදිහමයි මේ දැනෙන්නේ කියනකොට මේ මොහොතේ තියෙන දෙයක් බවට පත් කරනවා ඒ බව පිළිගැනීමත් එක්කම ඒ දේ අපි උපද්දනවා බාහිරෙන් කකුල වෙන්න පුළුවන් මදුරුව වෙන්න පුළුවන් කුරුල්ල වෙන්න පුළුවන් ඒවට අපි පෑස්මක් දෙනවා ඒ කියන්නේ එළියේ තියෙන ස්වභාවයක් බාර ගන්නවා ඔය බාර ගැනීමමයි මතක තියාගන්න රූප උපාදානය කියලා කියන්නේ. රූප උපාදානය. රූපය ඒ දැඩිව දැස ගන්නවා. ඒක එහෙමමයි කියලා බාර ගන්නවා. ඔකට තමයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් සඳහන් කළේ දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ තව විදිහකට පෙන්වුවත් අපි පෙන්වන්නේ දුකයි දුක්ඛ සමුදයයි. අපි සාමාන්‍ය මට්ටමේ මේ ඇත්ත දැකීම තුළ දුක උපදින්නේ නැහැ. මොකද අවිද්‍යාව මුලාව යෙදුන්නේ නැත්නම් බාහිර රූපේ අපේ ලෝකෙට උපදින්නේ නැහැ. හරියට අර වතුරට ඉබෙන බල්ලා කවදා හරි ඇත්ත දැනගත්තා වගේ. මේ හිතෙන් හදපු බල්ලෙක් නෙමෙයි මම දැනගෙන තියෙන්නේ. එළියේ ඉන්න එකෙක් නෙවෙයි. එදාට බාහිර බල්ලෝ උපද්දවන්නේ නැහැ. අපේ මට්ටමේ බාහිර රූප උපද්දවන්නේ නැහැ මේ ඇත්ත දැක්කොත්. අවිද්‍යාව තියෙනකන් බාහිර රූප බාහිර ගැනීමක් නැත්තම් උපාදාන කිරීමක් තියෙනවා. ඕකට තමයි ලෝකය කියන්නේත් දුක කියන්නේත් රූප උපාදානස්කන්ධය කියන්නේත්. පැහැදිලිද මේ කරුණු? එතකොට මම අපේ සතිපට්ඨානේ කායानुපස්සනාවට සම්බන්ධ කළත් අනේ දැන් ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. මෙන්න මේකයි මේ අජ්ජත්ත කය කියලා බාරගත්තේ. ඉති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති. මෙන්න මේකයි බහිද්ධ රූපේ කියලා බාරගත්තේ. ඒක අපි ගොඩක් පිට අහන්න ලැබෙන්නේ බාහිර ශරීර කියලා. බාහිර ශරීරයක් දැනගන්නේ කවුරු හරි කතා කරනවා එනකොට ඔන්න බාහිර ශරීරයක් ගැන දැනගන්නවා. ඔය විදිහට ගන්න පුළුවන්. ඒක ශරීර විතරක් නෙමෙයි Tamanta පැහැදිලි වෙයි. මේ ලෝකෙට අයිති ඕනම රූපයකට ඔය ධර්මතාවය පොදුයි නේද කියලා. අපි මේ ආයතන මුලාවක් නිසා නේද බාහිර රූපයක් පැනෙන්නේ? ආයතන මුලාවක් නිසා නේද අජ්ජත් රූප පැනෙන්නේ? එතකොට ඔන්න රූපයයි රූප සමුදයයි රූප නිරෝධයයි කියන තුනම ගැන Tamanට දැක්මක් එනවා. ඒ ටික පැහැදිලිද? පෙරවන් සරණයි. දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට උත්තරයක් එනවා ඇති. අජ්ජත් රූපේ ගැන බලන්නේ කොහමද? බහිද්ද රූපේ ගැන බලන්නේ කොහමද? ඒ එකම මං හිතනවා මේ හැමෝටම ඔය කලාට ගැටලුවක් තියෙන්නේ නැති මේ අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ අජ්ජත් බහිද්ද දෙක එකට බලන්නේ කොහොමද? දැන් බලන්න අර මදුරුවෙක් අත කන වෙලාවේදී අපි දැනගත්තේ කොහොමද? කාය ස්පර්ශයෙන් වේදනාවක් දැනුණා. වේදනාව තුල මදුරුවෙක්වත් නැහැ අතක්වත් නැහැ. ඒ දෙකම අපේ පෙර ඇසුර මෙතෙන්ට අරගෙන ඒ බව නොදන්න කමට හිතෙන් හදපු දෙයි හිතෙන් දැනගත්තා කියන බව නොදන්න කමට අපි බාහිර මදුරෙකුත් උපද්දලා බාරගත්තා. බාහිර අත උපද්දලා බාරගත්තා. එතකොට අජ්ජත් රූපෙත් අපිම හදලා එළියෙන් තියලා ඒක තියනවා කියලා උපාදාන කළා. මදුරුවා කියන රූපයත් හිතෙන් හදලා අපේ මෝඩකමත ඔය දැනගත්තේ එළියේ තියෙන රූපයක් කියලා එළියෙන් තියලා එකක් උපාදාන කරා. ඉතින් මේ දෙකම තේරවද හිතෙන් හදලා හිත දැනගත්තා කියන සිහිය නොවන නැති නිසා නේද අපි අජ්‍යත් රූපයක් පැනෙව්වෙත් බාහිර රූපයක් පැනෙව්වෙත්. එතකොට පේනවා ඇති මේ දෙකම එකට බලන්නත් පුළුවන්. ඕක අජ්‍යත් හරි බහිද්ද හරි කිව්වේ එළියෙන් තිබ්බට පස්සේ. එළිය රූපයක් තියෙනකොට තමයි අපි ඔක වර්ග කරන්නේ මේක මට අයිතිද නැත්නම් මගේ ශරීරෙන් පාහිරද කියලා. ඒ ඔය දෙකේම කරලා තියෙන්නේ මේ ආයතන මුලාවක් තුල මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා කියන සිහිය නුවණ පිහිටියේ නැති හින්දා නේද? බාහිර රූපය හිතට සාපේක්ෂව අජ්‍යත් රූපෙත් බාහිරයි හිතට සාපේක්ෂව බහිද්ද රූපෙත් බාහිරයි. ඒක තේරෙනවා ඇති. ඒ කියන්නේ අපි දැන් හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියන එක තේරුම් ගන්න හීනයක් දකින්නකොට වෙන්නේ. එතකොටත් පේනවනේ. එතකොට මනසෙන් හදන දේ මනසෙන්ම දැනගන්නවා. හැබැයි අපි ඇස්සරලා බැලුවොත් එහෙම ඒ දැනගත්තු එකක්වත් ඇත්ත ඇති හැටි තේරුම් ගන්නකොට බාහිරේ තියෙන ඒවා නෙමෙයි හීනයක් විතරයි. මොන වගේ වැඩක් නේද ඔතන උනේ. දැන් එතෙන්දි පේනවා ඇති අජ්ජත් බහිද්ධාවා කායේ කායන් පස්සේ විහෙරති කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ දෙක එකට කිරීමේ හැකියාවක් තියෙන. එතන පැහැදිලිද කාට හරි ගැටලුවක් තියනවද?
තෙරුවන් සරණයි කොබ්බගේ මාස්මයා. මට අජ්ජත් රූපය කියන එක එතන පොඩ්ඩක් වැටහුණා. පොඩ්ඩක් තේරුම් කර දෙන්න පුළුවන් තෙරුවන් සරණයි.
හොඳයි, අපි තව උදාහරණයක් ගමු. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න ඔළුවේ කැක්කක් එනවා. ඔළුවේ කැක්කුම තියනවා කියලා අපි දැනගන්නේ කොහොමද? රිදෙනවා දැනිලා. රිදීමක් දැනුණා විතරයි. තමන්ගේ ඔළුව දැන් ඇස් ඇරගෙන හිටියත් තමන්ට පේන්නේ නැහැ. එහෙනම් මේ රිදීම මත නේද අපි හිතන්නේ රිදෙන්නේ. කියලා මෙහෙම දැනෙන්නේ නම් ඔළුව රිදෙනකොට. දැන් ඒ ඒක තේරුම් ගන්න ඒ වේදනාවට රූපයයි ති නැහැ. අපි වේදනාව ගැන හිතනකොට තමයි ඔහොම දැනෙන්නේ නම් ඔළුවේ වෙන්න ඕන. ඔන්න ඔළුවේ කියන චිත්‍රය දැන් හිතට පේනවා. ඒක පේනවත් එක්කම අපිට නුවණක් සිහියක් නැහැ මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා. දැන් අපි ඔළුව තියෙන තැනට තමයි සිහිය යන්නේ බාහිරයට. ඒ කියන්නේ භෞතිකව හැදිලා තියෙන ස්වභාවයක් තමයි අපි මෙච්චර කල් පුරුදු කරලා තියෙන්නේ. එතකොට මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියන ස්වභාවයේ දකින්නකොට අපේ මෝඩකමට නේද ඕක එළියේ තියෙනවා කියලා හිතන්නේ කියන ගතියක් තියෙනවා. මේක ඇත්තටම මුලින් ටිකක් තේරුම් ගන්න අපහසුයි. අර ඒ භාවනාව ටිකක් ප්‍රගුණ නොවන. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි බාහිර රූපවලට හොඳට ඕක මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි මේ මේ තමන්ගේ ශරීරය ගැනත් ඔය විදිහට බලන්න පුළුවන්. දැන් තමන්ගේ අත තියනවා කියලා දැනගන්නේ කොහමද අත දිහා බලන්නේ නැතුව? ඒක මේ බලලත් දැනගන්න පුළුවන්. දැන් ඇහැට තමන්ගේ අත දිහා බලන්න මේක ප්‍රායෝගිකව කරන්න දැන් හැමෝටම පුළුවන් තමන්ගේ අත දිහා බලන්න. දැන් අපිට පේනවා මේ ඇඟිලි පහක් තියෙන මේ අතක් තියෙනවා. දැන් බලන්න ඔය දැන ගැනීම මොන ආයතන වලින්ද සිද්ධ වෙන්නේ? එහෙන් දැක්කා කියන දේ ගැන හිතුවා. ඒකට චක්කායතනයයි මන ආයතනයයි එතන ක්‍රියා කළේ. දැන් බලන්න ඔන්න ආයතන ගැන දක්ෂ කෙනාට ආයතන ගැන වෙනම නුවණක් තියෙන කෙනාට බලත හැකි ඇහෙන් දකිනවා කියන්නේ මොකද්ද? ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන එක විතරයි. මේ ඇහැ තුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි. ඒතකොට මනස දකින්නේ ඒ කියන්නේ ඇහැ නිසා උපදින හිතට දකින්න පුළුවන් ඇහැ උපද්දලා දෙන වර්ණ ඡායාව විතරයි. ඒ වර්ණ ඡායාවේ භෞතික මුකුත් නැහැ. සටහනක් විතරයි. චිත්‍ර මාත්‍රයක් විතරයි. එතකොට මේ සතහනට අනුව හිතනකොට නේද ඕක ආහොම පේන්නේ නම් අතක් කියලා හිතන්නේ. දැන් මේ අතක් කියලා හිතන එක මනසෙන් හදපු දෙයි මනසෙන් දැනගත්තා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී තමයි ඔතනක් සිහිනුව නැති වුණහම ආවේ දැනගත්තු දෙය තියෙන්නේ එළියෙන්. අපි බාහිර දැන් අපි අත තියනවා කියලා හිතන තැනට අපි යොමු කරනවා මේ දැනගත්තු දෙය තියෙන්නේ අන්න අතට. දැන් පේනවාද? ඇහැට පුළුවන් චිත්‍ර මාත්‍රයක් හදලා දෙන්න විතරයි. ආයේ අර වතුරට එබෙන බල්ලා සිහි කරගන්න. ඒ බල්ලාගේ සැහෙන් හදලා දෙනවා සටහනක්. ඒ සටහනේ තියෙනවා බල්ලෙක් වගේ හැඩයක්. දැන් අපේ ඇහැ හදලා දෙන සටහනේ අතක් වගේ හැඩයක් තියෙනවා. ওই චිත්‍ර වෙනස ඔච්චරයි. දැන් ওই චිත්‍ර දිහා බලන්නේ මනස. එතකොට මනස හිතනවා ඔය හැඩයට අනුව ඔන්න මතක් කරනවා පෙර අද්දකින් කි. ඒතර පෙර අද්දකීමක් තමයි මෙතෙන්ට ඇදලා ගන්නේ. ඕකාර භෞතිකව තියෙන දෙයක් නේ.පත් හිතෙන්ම හදලා හිත දැනගැනීමක්. තාම බාහිරේ නෙවි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා එළියෙන් තියෙන ස්වභාවය. එළිය තියෙනවා කියලා බාරගන්න ගතිය. දැන් බල්ලා නම් වතුරේ ඔය දැනගත්තු බල්ලා ඉන්නේ වතුරේ කියලා හිතන. කිනම් මේ දැනගත්තු අත තියෙන්නේ අන්න අතන කියලා ඒක තව විදිහට කිව්වොත් අපිට අල්ලලා බලන්න පුළුවන් මට්ටමකට පත් කරන. දැන් එහෙන් දකින්න දෙයක් කවදාවත් අල්ලන්න බෑ කියන නුවණකු එන්නෝ. ඒ කියන්නේ චක්කායතනෙන් කරන දේ කායයතනෙන් කරන්න බෑ කියන නුවණකුත් මෙතන යෙදෙන්න ඕන. පැහැදිලිද මේ ටික දැන්?
එහෙමයි. ආනපාන සතිය කරනකොට කොහොමද ඒක ඇප්ලයි කරන්නේ? කාය ආනපාන සතිය අජ්ජත් බහිද්ද විදියට ડોක්ටර්.
ඔව්. ඇත්තටම අපතමිය දිගටම හිටියද දන්නේ මේ ආනාපාන සතිය කරනකොටම බලන හැටි තමයි වන් මේ කියා දුන්නේ. අපි දැන් හුස්මෙන් පටන් අරගෙන හුස්මට අවධානය තියාගෙන ඉන්නකොට ඔන්න අපි හිතමු සද්දයක් ඇහිලා අපි දැනගන්නවා එළියේ කුරුල්ලෙක් කියලා. එතකොට ඒක මෙනෙහි කරන්න පුළුවන් ඔය බාහිර කුරුල්ලවද දැනගත්තේ නැත්නම් සද්දට අනුව හිතනකොට හිතෙන් හදලා දීපු කුරුල්ලා හිතෙන් දැනගත්තා නේද? හිතෙන් දැනගත්තු දේ හිත ඇතුලේ වැඩක් නිසා එළිය සිද්ධියක් නෙවෙයි කියන දේ පෙන්වන්න පුළුවන්. ආයෙ හුස්ම දිහා බලා ඉන්නවා. හුස්ම දිහා බලා ඉන්නකොට ඔන්න දැන් කකුල රිදෙනවා දැනෙනවා. එතකොට අපිට හිතෙනවා අන්න කකුල රිදෙනවා මේ ඉරියව්ව මෙහෙම හින්දා රිදෙන්නේ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කළොත් හොඳයි කියලා නැත්නම් කකුල අත ගෑවොත් හොඳයි කියලා අතෙන්ට යනවා. දැන් බලන්න මේ බාහිර රූපයක් පිළිගත්ත. බාහිර කියන්නේ දැන් කකුල කියන්නේ හිතට සාපේක්ෂව බාහිරයි. මොනවයින් හරි හදිච්ච එළිය තියෙන දෙයක්. දැන් අනිත් පැත්තට ඕක ලෝකෙටයි තිබුරුද්ද. දැන් අපි ඇත්ත ඇති හැටි පෙන්නනවා ආයතන මට්ටමින්. කොහොමද දැනගත්තේ කකුල තියෙලා?
ඒකට වේද ડોක්ටර් රවි සමාවෙන්න ඒ ටික නම් තේරුණා. මං කිව්වේ අර හුස්ම දැන් ආනපන සතිය අපි කරනකොට අපි හුස්ම ඇතුළට එළියට යැවීම සම්බන්ධයෙන් අපේ කාය පිටවල මේ අපේ කාය විඥානේ හටගන්නේ. එතකොට ඒක අපි බහිද්ද විදියට ගන්නවා නම් වෙන සතිග්ගේ ආනපන සතිය ගැන එහෙම එකක් නෙමෙයිද මෙතන කරන්නේ කියලා මං අහුවේ. මගේ ප්‍රශ්නේ ඒක.
හොඳයි. ඒකත් හොඳ ප්‍රශ්නයක්. එතෙන්ට මං ආවේ නෑ ඇත්තටම. මොකද අනිත් අයට මේ කියන කරුණ තේරුණොත් තමයි එතෙන්ට එන්න පුළුවන්. හැබැයි මං හිතනවා දැන් මං කලින් කියපු කරුණු දෙක පැහැදිලියි කියලා. ශරීරේ කොටසක් හරි බාහිර රූපයක් හරි භෞතික රූපයක් අපි පනවන්නේ අපේ තියෙන මෝඩකමට. මේ ආයතන ගැන සිහිය නුවණ ඇත්ත ඇති හැටි දන්න නුවණ නැතිකමට කියන එක. දැන් එහෙනම් අපි එමු ඒ හුස්ම ගැන. දැන් බලන්න අපි පටන් ගන්නකොට ඔය ආස්වාසය කියලා එකකුත් තියෙනවා, ප්‍රාස්වාසය කියලා දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ හුළඟ යන ඉහළ යනකොට ආස්වාසය කියනවා, පහළ යනකොට ප්‍රාස්වාසය කියනවා නේද? දැන් ඔන්න උතනක් දාන්න ඕන අර ආයතන විදිහටම. ඔය හුස්ම තියෙන බව මන් දැනගත්තේ කොහොමද? මේක කීප විදිහකට බලන්න පුළුවන්. දැන් ඔබල හිතලා බලන්න මොන ආයතනද උතන උදව් වුනේ. ටිකක් හිතනකොට තේරෙයි දැන් හුස්ම ඇහැට පේන්නේ. එහෙනම් චක් ආයතනෙ වෙන්න බෑ. කනට ඇහෙන හින්දත් නෙමෙයි. සෝත ආයතනෙ වෙන්නත් බෑ. ගඳ සුවඳක් දැනිලත් නෙමෙයි. ගහන ආයතනෙ වෙන්නත් බෑ. රසක් දැනිලත් නෙමෙයි. එහෙනම් ජීව ආයතනෙ වෙන්නත් බෑ. එහෙනම් පේනවා මේ ස්පර්ශය. කාය ස්පර්ශයක් නිසාමයි මේක දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ කාය ආයතනෙ. කාය ආයතනෙ තමයි මුල් උනේ. මේක හුස්ම මං ඉස්සෙල්ලා කියේ හුළඟ හැපෙන විදිහ වෙන්නත් පුළුවන්, උෂ්ණයක් සීතලක් වෙන්නත් පුළුවන්. ඔය ඕන විදිහට ඒක කාය ස්පර්ශ ක්‍රියාවක්. කාය ආයතනය තමයි එතන මුල් වෙලා තියෙන්නේ. ඒකට කාය ආයතනෙට පුළුවන් මොකද්ද? පස්සපච්චය වේදනා. කාය ස්පර්ශයෙන් එන වේදනාව දෙන්නේ. එතකොට ඒ වේදනාව ගැන හිතලා තමයි ඔකට අපි ආස්වාසය කියන්නේ. ඔය වේදනාව ගැන හිතලා තමයි ඔකට අපි ආස්වාසයකි. දැන් බලන්න ඔය හුස්ම කියලා දෙයක් ගැන අපි අතීතේ ඉගෙනගෙන දැනුමක් අරන් අත්දැකලා හරි අහලා හරි මොනවයින් හරි පෙර දැනුමක් නේද දැන් මෙතෙන්ට ගන්නෙ. මෙතන දැනෙන්නේ දැනීමක් විතරයි. කාය ස්පර්ශයේ වේදනාවක් විතරයි. ඔය වේදනාවේ හුස්ම කියන රූපයක් නැහැ. බාහිරේ පවතින රූපයක් නැහැ. දැන් මේ වේදනාව ගැන හිතනකොට තමයි ඕකට කියන්නේ හුස්ම. ඊළඟට ඒ හුස්ම යන ඔන්න දැන් හිතට සතහනක් පේනවා. ඊළඟට හිතනවා මේ දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා මතක තියාගෙන දැන් සිහිය නුවණ පිහිටලා නැහැ සාමාන්‍ය මට්ටමේ. අපි හිතනවා ඔය දැනගත්තු දේ තියෙන්නේ ඔන්න ඔය බාහිරේ. බාහිරේ මෙතන කියන්නේ ඔය නහය කිට්ටුව වගේ කියලා හිතන්න. ඒ ෆිසිකලි එළියේ තියෙන දෙයක් කරනවා. දැන් අතනක් තියෙන්නේ මේ හිතෙන් හදපු දේ නේද මේ එළිය තියනවා කියලා විශ්වාස කළේ. ඒක වෙන්න බැරි වැඩක්. ඒක මුලාවෙන් කරන වැඩක්. ඒක එක පැත්තකින් හිතන්න පුළුවන්. ඊළඟටම අර මුලදී බලන්න කිව්වා දැන් හුස්ම හොඳට පේනකොට හුස්ම පටන් ගන්න තැන එක විදිහට දැනෙනවා. ඊළඟට හුස්මේ මැද හරියදී තව විදිහට දැනෙනවා. හුස්ම ඉවර වෙන්න කිව්ව තව විදිහට දැනෙනවා. හුස්මක් අර මාරු වෙනකොට ආස්වාසෙන් ප්‍රාස්වාසයට මාරු වෙනකොට නොදැනී තියෙන ගතියක් තියෙනවා. ආය ප්‍රාස්වාසේ පටන් ගන්නකොට එක විදිහක් නැද හරි ඉදිකව විදිහ ඉවර වෙන කිත්තුව තව විදිහක් ආයේ ඒ දෙක අතර නොදැනෙන ගතියක් තියෙනවා. දැන් මේ ඔය කෙටියෙන් කිව්වේ ඊට වඩා තව ඩීටේල්ස් පේනෙන්න පුළුවන් කෙනෙක් ඒ බලන අට්ටමානුව. දැන් බලන්න ඔතන අපි හිතමු ආස්වාසේ පටන් ගන්න මොහොත කියලා. එතකොට ඒ වෙලාවේ යම්කිසි දැනීමක් දැනෙනවා. කාය ස්පර්ශයෙන් වේදනාවක් දැනෙනවා. ඊළඟට මැද හරියේදී ඊට වඩා යම් කිසි වෙනස් ස්වභාවයක වේදනාවක් නැත. වේදනාව කියන්නේ මෙතන වින්දනයක්, දැනෙන ගතියක්. දැනෙන ගතියක් තියෙනවා. ඊළඟට මේ හුස්ම ඉවර වෙන්න කිච්චුව ඊට වඩා වෙනස් දැනෙන ගතියක් තියෙනවා. දැන් අපි ඔය ಜಾති තුනම සම්බන්ධ කරලා නේද මේකට ආස්වාසය කියන්නේ. ඔය එක මොහොතක දැනීමක් විතරක් ගත්තොත් අනිත් දැනීම් දෙක සම්බන්ධ නොකර දැනීමට අමතරව හුස්මක් තියනවා කියලා කියන්න පුළුවන්ද? මේක පැහැදිලි නැත්නම් හිතන දැන් ඔරලෝසුවේ ටික් 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 ගාලා ඇහෙනවා. අපිට එක ටික් එකක් ඇහිලා ඊට කලින් එකක් ඇහුන් නැත්නම් පස්සේ එකක් ඇහුන් නැත්නම් ඊට මේක තත්තර කියන්න පුළුවන්ද? නැත්නම් ඔරලෝසුවේ කියන ගතියක් කියන්න පුළුවන්ද? ඒ තේරුම දෙන්නේ අතීතයේ අනාගතයේ සම්බන්ධ කිරීම මත. ඒතකොට මේකට ආස්වාසය කියලා තේරුමක් දෙන්නේ ඕවා දෙක තුනක් සම්බන්ධ කිරීම මත. එතනත් එක පැත්තකින් තේයි මේ මෙහතේ උන එක නිරුද්ධ වුණා කියන නුවණක් නැහැ. අපි ඒක තිතුරු කරගෙන කම්පයා කරනවා ඊළඟට දැනෙන්නේ දෙක. ඕ දෙක සම්බන්ධ කළේ නැත්නම් හුස්ම කියලා දෙයක් පණවන්න විදිහක් නැහැයි කියලා පැහැදිලිවි. ඒ කියන්නේ මේ බාහිර දෙයක් නෙමෙයි මේ දැනගත්තේ. කාය ස්පර්ශයෙන් මොකද්ද දැනුමක් දැනුණා. ඒකෙන් වේදනාවක් දැනුණා. පස්සපච්චය වේදනා. ඒකට මනසෙන් තමයි අදාළ රූපයක් හැදුවේ. දැන් මෙතන රූපේ කියන්නේ හුස්ම කියන එක. ඒක ආස්වාස රූපේ වෙන්න පුළුවන්, ප්‍රාස්වාස රූපේ වෙන්න පුළුවන්. ඒකට තමයි හුස්ම කය කියලා කියනවා. ආස්වාස කය, ප්‍රාස්වාස කය කියලා. දැන් ඔය දෙකම මේ දැනීම මත එතන ඇත්ත දකින්න නැති නිසා ඒ මත හිතනකොට නේද ඔහම රූපයක් මතක් වෙන්නේ. ඒක පෙර අධ්‍යක්ීමක් නේද මෙතෙන්ට ගන්න. ඊළඟට එතනින් නවත්තන්නේ නැහැ. පෙර අතීත ගෙවිලා ඉවර එකට දැන් ප්‍රයත්නකුත් දුන්නා. එතනින් නවත්තන්නේ නැහැ. ඕක ඉලියේ පවතින බවක් පිළි අරගෙන ඒක ඉපැද්දුව. අතන තව වචනයක් තියෙනවා මේ කිව්වේ නැතුවට භවපච්චය ජාති කියන එක. ඒ තියෙන බව පිළිගැනීම නිසාමයි ඉපදීම. දැන් හුස්ම තියෙන බව පිළිගැනීම නිසාම හුස්මක් උපද්දලා අපි බාරගත්තා. ආස්වාසයේ තියෙන බව පිළිගැනීම මතම ආස්වාසයකට උපතක් දුන්නා. ඒක මේ මොහොතේ ආයතන මුලාවක අවිද්‍යාව නිසා කරන දෙයක්. භවපච්චය ජාති කියන එකට ඒ වගේ ගැඹුරු තේරුමක් තියෙනවා. දැන් මෙතන තේයි ඔය හුස්ම කය කියන රූපෙත් මේ හිතෙන් හදලා එතන ඇත්ත දකින්න නැති නිසාම එළිය රූපයක් බාරගත්තා නේද? එතකොට හුස්ම කය කියන එකත් රූප උපාදානස්කන්ධයට අයිති වෙනවා. ඒ කියන්නේ අපි ලෝකෙට අයිති දෙයක් කියලා බාරගත්තා. ඒක රූප උපාදානස්කන්ධය නැත්නම් දුක සංකේත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකට ඒකත් යටත්. ඔද ලෝකේ පවතින්නේ දුක මත. ගැටලු තියෙනවා නම් අහන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා මේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමේ සිසික්කති කියලා කියනකොට මහත්මයා එතකොට සීල හුස්ම රැල්ලද එහෙම නැත්නම් ශරීරයේ තුල යන ගිහිල්ලා දැන් සමාජයට හුස්ම ආපහු වදිනකොට බඩ හරියට ගිහිල්ලා වගේ තේරෙනවා. වලට පෙනහල් ගිහිල්ලා වදිනවා වගේ තේරෙනවා. ඒකට ඒක සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ අපි සීලම වේදනාව දැන ගැනීමද තේරුම් ගන්න.
එතන දෙවිධයකට තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ භාවනා අරමුණ විතරක් දැන් හුස්ම කය කියනකොට දැන් අපි මූලිකව අවධානය යොමු කරගෙන ඉන්නේ මම අර මුලිනුත් කිව්වා හුස්ම දිගේ හිත ගෙනියන්න එපා. ඕකේ එක තැනකට අවධානය යොමු කරගන්න කියලා. බඩේ නම් බඩේ, නාසය ළඟ නම් එතන, ඒ කියන්නේ ඇතුල් වෙන පිට වෙන හැටි නම් එතන විතරයි. එතකොට එතන ඒ විදිහට බැලුවොත් සබ්බකාය කියන්නේ දැන් ඒ හරහා හුස්ම පටන් ගන්න මොහොතක් දන්නවා, මැද හරියක් දන්නවා, ඉවර වෙන මොහොතක් දන්නවා, ඒ දෙක අතර නොදැනෙන ගතියක් දන්නවා. එතනම ප්‍රාස්වාසයේ පටන් ගන්න ගතියක් දන්නවා, මැද හරියට දන්නවා, ඉවර වෙන ගතියක් දන්නවා, ඒ දෙක අතර නොදැනෙන බවක් දන්නවා. දැන් හුස්ම දැනෙන බව දැන ගැනීමත් සබ්බකාය පටිසංවේදී, හුස්ම නොදැනෙන බව දැන ගැනීමත් සබ්බකාය පටිසංවේදී එකටම අයිති දෙයක්. ඒ කියන්නේ හුස්මට සම්බන්ධ සියල්ලම දන්නවා. ඒ දැනගන්නේ මොකද? අපේ හිත වෙන දෙයකට දුවන්නේ නැති හින්දා. මොහතකට හරි වෙන දෙයක් මතක් වුණා නම් ඒ මොහොතේ හුස්මට වෙන්නේ මොකද්ද කියන කතාව දන්නේ නැහැ. හැබැයි මේ කතාව හුස්ම තියෙනවා, හුස්ම ගැන දැනගන්න මමත් ඉන්නවා කියන එකට යටත් වෙලා. ඒ කියන්නේ ලෝකෙට අහු වෙලා. ඒ කියන්නේ හුස්ම බාහිරේ දෙයක් තියෙනකොට ඒක දැනගන්නේකුත් ඉන්නවා. එහෙම නැත්නම් අපි ඒ රූපය උපාදාන කරලා ඒ මොහොතේ. එතෙන්දී උස්ම කියන රූපය උපාදාන කරලා ඒක දැනගන්න මමත් එතන පහළ වෙලා කියලා ටිකක් නුවණින් හිතුවොත් තේයි. එතකොට එතන සමතය. ඉතින් මේක වැරදි කියන අනිමේ එතෙන්ට එන එකත් ලොකු දියුණුවක්. හැබැයි එතනින් නවත්තන්න එපා. එතනින් අපි එහාට යන්න ඕන. මේ විදර්ශනයේ පැත්ත කියන්නේ රූපය පිරිසිඳ දකින්න. රූපේ ඇත්ත ඇති ඇති දකින්න. සවිදයට කියොත් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. රූපය කියන්නේ මේකයි. රූපය හටගත්තේ මෙහෙමයි. රූපේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියන නුවණකට එන්න ඕන. ඒකමයි ප්‍රතිච්ඡ සම්උත්පාදේ කියන්නේ. නස්මින් ප්‍රතිදාන හොති නස්මින් අත්තිදාන නහෝති. එතකොට අපිට රූපේ බාර ගන්න දැන් පේන ඇති ආයතන මුලාවක් තියෙන්න ඕන. එළිය රූපය තියෙනවා කියලා බාර ගන්න. මේ මුලාව යෙදුන් නැත්නම් එළිය රූපය තියෙන බව හටගන්නේ නැහැ. රූපයකට අපි ඉපදින්නත් දෙන්නේ. නස්මින් අත්තිදාන නහෝති කියන ඒ ධර්මතාවය දකින්න පුළුවන්. එතකොට මේ පටිච්චසමුප්පාදයේ දැකීම එක පැත්තකින් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දැකීම. මොකද රූපයක් පැනවීම උපාදාන කිරීම දුක. ඕකේ සමුදේ තියෙන මේ ආයතන මුලාව ඇත්ත ඇති හිත නොදන්නකම ආයතන පිරිසිඳ නොදැකීම. මේ මුලාව යෙදෙන්නේ නැත්නම් අර දුක හටගන්නේ නැහැ. දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. අතන මම විශේෂයෙන් මතක් කරනවා මේ නිරෝධය කියන්නේ අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන අය හටගත්තු දෙයක් කියනවා කියලා. ඒක නෙමෙයි. නිරෝධය කියන්නේ නූපදින ගතිය. උපදින්න හේතු නැත්නම් උපදින්නේ නැහැ. ඒක තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. යම් කිසි දෙයක් හටගන්න හේතු යෙදුනොත් හටගන්නවා. හේතු යෙදුනේ නැත්නම් හටගන්න. ඒ හට නොගන්න ගතිය. නූපදින ගතියමයි නිරෝධය කියන්නේ. දුකයි සමුදයයි. සංහාව තියනවා නම් දුක තියනවා. නැති වුණා දුක උපදින්නේ තියෙන දුකක් නැති වුණා නෙවෙයි වෙන අය ධර්මයේ ප්‍රතන ටිකක් ගැඹුරින් දකින්න තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ ආවද දන්නේ නැහැ. තේරුම් සරණයි.
තේරුම් සරණ මාත්‍ය තේරුණා. සම්ප්‍රමාත්‍ය මේ පොඩ තවත් මේ උකනද හුස්මරැල්ල දැන් අපි නිමිත්තට හිත තියලා හුස්මරැල්ල අවසාන වගේ තියෙනකොට බලනකොට ඒක අනිමිත්ත කියලා කියවට ඇහිලා තියෙනවා සමහර තැන්වලදී. ඒක පුළුවන් ද පුතුමාට පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි.
ඔව් ඒක ඇත්තටම මුලාවකින් කියන කතාවක්. දැන් හුස්ම සියුම් වෙලා ගිහිල්ලා හුස්ම දැනෙන්නේ නැති ගතියට ගියාම සමහර උකට අනිමිත්ත කියන අනිමිත්තක් නැහැ කියලා කියනවා. ඉතින් එතන ටිකක් අපිට නුවණින් විමසන්න වෙනවා. හුස්ම තියෙනවා කිව්වත් අපි හුස්මට අහු වෙලා හුස්ම නැහැ කිව්වත් හුස්මට අහු වෙලා. ඇයි නැහැ කියන්නත් හුස්මක් තියෙනවා. අර කියනවා නත්ති ප්‍රත්‍යයෙන් අපි රූපෙට අහු වෙනවා කියලා. මොකලෝ සුවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට ඉගෙන ගනි නත්ති ප්‍රත්‍ය කියන එක. ඒ කියන්නේ මේ තියෙන දේ නැති කරලා ඒක නැහැ කියලා හිතුවට අපි ඒ නැති බවෙන් තියෙන දේට අහු වෙනවා. අරූපාවචර ධාන මට්ටමේ වෙන්නේ ඕකමයි. මේ රූපේ තියෙන මට්ටමේ ඉඳලා ඕක නැති කරලා කිසිවක් නැත කියලා ගිහිල්ලා අර නැති ස්වභාවයේ ඉන්නවා. හැබැයි ඒක නැති ප්‍රත්‍යයෙන් රූපෙට අහු වෙලා කියන ඒ නුවණ යෙදෙන්නේ නැහැ. මේ ඉමස්මින් සති ඉඳන් හොති ඉමස්මින් අසති ඉඳන් නොහොති කියන පටිච්චසමුප්පාද ධර්මයේ දකින නැත්නම් චතුරාර්ය සත්‍ය දකින අපිටව වචනයක් කියන සම්මාදිට්ඨිය කියන එක දහමක් අහලම ඒක එන්න ඕන. ඒක නැති කෙනාට ඔබ තේරුම් ගන්න ටිකක් අපහසුයි. එතකොට ඒක මේ ඔය සමහරු කියන අනිමිත්ත සමාධියක් කියලා ඕක නෙමෙයි. විදර්ශනාවෙන් එන අනිමිතේ. ඕක නෙමෙයි මේ ආර්ය මාර්ගයේදී එන ශුන්‍යතාවය. ආර්ය මාර්ගයේදී එන ශුන්‍යතාවය තමයි මේ හේතු තියනා නම් ඕක හටගන්නවා. මේ හටගන්න හේතු යෙදුන් නැත්නම් උපදින්නේ. උපදින්නේ නැති කමින් එනවා නිමිති නැති බවක් ශුන්‍යතාවයක්. ඒක තමයි මේ ආර්ය ශුන්‍යතාවය. නැත්තම් අනිත්‍ය බව කියන්නේ ඒක ගොඩක් ගැඹුරින් මේ දර්ශනයේ මේක පුරුදු කිරීම තුලින් මේ දැනගත්තු දේ භාවිත කරන්න ඕන. ඔබ තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙනකම් මේ අගත්තු මට්ටම මදි ඒකට. අර විදිහට දැන් ඔයගොල්ලෝ ඒ සද්දයක් ඇහෙනකොට එළියේ රූප හැදෙන එක හොඳට මෙනෙහි කරගෙන යනකොට වෙලාවක් ඒ සද්ද අහන්න පුළුවන් රූප පණවන්නේ නැති. අන්න ඒ වෙලාවට එළිය නිමිති වලින් ශූන්‍ය භාවයක් එනවා. ඒ විදිහටම මෙතනත් තේරුම් ගන්න මේ හුස්ම පැනෙව්වේ මෙහෙ මුලාවක් හින්දා නේද? කාය ස්පර්ශයෙන් දැනීමක් තියෙනවා. දැනීම මත හිතෙන් හිතලා නේද හුස්මක් තියනවා කියන අදහසාවි. ඒ අදහස හිතේ ඇති වුණ දෙයක් හිත දැනගත්තා කියන නුවණක් නැති හින්දා නේද ඔය හුස්ම තියෙන්නේ බාහිරේ කියලා අපි පැනෙවි කියන අන්නේ එතන සමුදයයි නිරෝධයයි දෙක පේයි. මේ හේතු යෙදුනොත් ඒක තියෙනවා, මේ හේතු යෙදුනේ නැත්නම් උපද්දන්නේ. ඒ උපද්දන්නේ නැති ගතිය තමයි නිරෝධය කියන ගතිය. එතකොට ඒ අනිමිත්ත කියන එක අර තියෙන දෙයක් නැති කරලා ගන්න අනිමිත්තක් නෙමෙයි. තියෙන දේ හට ගන්න හේතු තියෙනවා නම් අන්න ඒ හේතු නැතිවීම තුළ උපද්දන්නේ නැති ගතියේ අනිමිත්ත ස්වභාවයක් තමයි මේ ආර්ය ධර්මයේදී නැත්නම් බුද්ධ ශාසනයේදී සඳහන් වෙන්නේ. පෙරවන් සරණයි.
පෙරවන් සරණ ප්‍රමාණ පින්වත්නි.
ඔය ගැටලු තියනවාද? නැත්නම් මම අර අපේ මේක සම්පූර්ණ වෙන්න මම ආයේ යන්නම් අපේ සතිපට්ඨානෙ කියන අර කතාවට. කායේ කායනුපස්සී විරති ආත්‍රාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ඒක හැමෝම මම හිතන්නේ දැන් තේරුමක් වශයෙන් දන්නවා ඇති. ඊළඟට ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විරති. ඒ ටිකක් මම පොඩි පැහැදිලි කිරීමක් කරා මේ අත්දැකීම එක. ඊළඟට සමුදය මේක හටගන්නේ කොහොමද? වය කියනකොට දැන් හටගත්තු දේ නැති වෙනවට වඩා මම කියන්නේ හටගන්න හේතු නැති වෙනකොට මේක උපදින්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා. මොකද උපන ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස සංගමෝ කියන ධර්මතාවය. ඒක සම්මාදිටියේ තියෙන කොටයි ඒක ඉන්නේ. මේ හේතු යෙදෙනවා නම් මේක හටගත්තා, මේ හේතු යෙදෙන්නේ නැත්නම් හටගන්නේ කියන ධර්මතාවයේ රූප සම්බන්ධව පෙන්වන්න ඕන. ඒකත් එතකොට ප්‍රේයි අජ්ජත් රූපයටත් පුළුවන්, බහිද්දයකටත් පුළුවන්, අජ්ජත් බහිද්දව යදන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට සමුදේ හට ගන්න හැටි වෙනම බලබලා ඉන්නත් පුළුවන්, මේක හට නොගන්න හැටි වෙනම බලබලා ඉන්නත් පුළුවන්. ඒ නිරෝධ ස්වභාවය. ඒ වගේම මේ දෙක එකට බලන්නත් පුළුවන්. මේ හේතු යෙදුනොත් හට ගන්න ඉමස්මින් සති ඉදන් හොති, ඉමස්මින් අසති ඉදන් නොහොති. මේ හේතු යෙදුන් නැත්නම් හට නෑ කියන එක. දැන් ඊටත් වඩා වැදගත් වෙන්නේ ඊළඟට කියන එක. ඇයි මේ ටික කරන්නේ? අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. අත්කායෝතිවා කයක් තියෙනවා, කයක් ඇත. අත්තිකායෝතිවා පනස්ස, මේ විදිහට පනවගත්තු කයක් ඇත. අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. සිහිය පිහිටනවා. මොකද මේකේ ඇත්ත ඇති හැටි දකින විදිහට එළඹ සිටි නුවණක් පිහිටනවා. දැන් පේනවාද මේ අපි මෙහෙම පනෝගත්තු කය පනෝගන්නේ මුලාව මතමයි. හිතෙන් හදපු දේ එළියෙන් තියනවා කියන විශ්වාසය මත. අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියනවා වගේ අපිත් මේ හිතේ හදන හදන ටික එළියේ තියනවා තියනවා කියලා බාරගන්න ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඒක පනෝගත්තු දෙයක්ම නේද? දැන් බල්ලා වතුරේ බල්ලෙක්ව පනෝගත්තා නේද? ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. එහෙනම් මේ අජ්ජත් රූප කිව්වත් බහිද්ද රූප කිව්වත් ඔවා තේරෙන පනෝගස්සු දේවනේ දේවල්. ඒ වන්දයක් තියෙනවා, විද්‍යාව තියෙනකන්, මුලාව තියෙනකන්. ඒකට අත්තිකාය තියා 50. සතිපච්චුපට්ඨිතා හෝති යන එළඹෙ සිටි සිහියක් පිහිටනවා මේකේ ඇත්ත දකින විදිහට. ඔය ටික තවත් පැහැදිලි වෙයි තව එහාට යනකොට. යාව දේව ඥානමත්තාය. නානාගතේ නුවණක් ඇති වෙනවා. ඥානමත්තාය. පටිස්සති මත්තාය. දැන් එළඹෙ සිටිම නුවණක් එනවා. ආයේ මේක සැරින් සැරේ බලන්න නෙමෙයි. වතුරට බල්ලා එබෙනකොට අන්න බල්ලෙක් කියලා රැවටුණා. ආයේ මතක් කරලා දෙන්න වෙනවා. නෑ නෑ ඔය මේ මුලාව හින්දා එහෙම වුනේ කියලා. හැබැයි ඌට කවදා හරි ඇත්ත අවබෝධ වුණ දවසක වතුරට එබෙන කිසිම දවසක මුලා වෙන්නේ නෑ. එළියේ බල්ලෙක් ඉන්නවා කියලා අන්න එළඹ සිටි නුවණ එනවා. පටිස්සති මත්තාය. යාවදේව ඥානත්තාය පටිස්සති මත්තාය. මොකක්ද අනිත් එක? අනිශ්චිතෝච විහෙරති. ඒකත් වැදගත්. අනිශ්චිතෝච නිශ්චිත කියන්නේ ඇසුරු කරගෙන. ඒ රූපේ ඇසුරු කරගෙන ඉන්නවට කියනවා නිශ්චිත. අනිශ්චිතෝච විහෙරති. කය කියන අජ්ජත් වේවා බහිද්ද වේවා රූපය ඇසුරු නොකරන අනිශ්චිතෝච විහෙරති. ඇසුරු නොකරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ මට්ටමට අපි වතුරේ බල්ලෙක්ව ඇසුරු කරන්නේ නැහැ නේ. බල්ලගේ මට්ටමට ඇසුරු කළාට එතකොට අපිට කියන්න පුළුවන් ඒ තෙන්දි ඒ උපමාවේදී අනිශ්චිතෝච විහෙරක. එහෙනම් අපිත් මේ රූප ගැන ඇත්ත දැක්ක දවසට බාහිර රූප අජ්ජත් වේවා බහිද්ද, ඒ කියන්නේ කය වේවා කයින් බාහිර වේවා, ඒ රූප ඇසුරු කරන්නේ නැති මට්ටමක් කෙයි මේකේ ඇත්ත දකින්න දවසට එදාට අනිශ්චිතෝච විහෙරති කියන්න පුළුවන්. අන්න එදාට කියන්න පුළුවන් වෙයි කිසිම රූපයක් නච කිංචි ලෝකේ උපාදිත. මේක කියන ලෝකේ කිසිම රූපයක් ඇසුරු කරන්න විදිහක් නැහැ. හෙයි එහෙම දෙයක් පණවන්නේ නැහැ කියන එක. දෛනික සමහර විට කලින් ඇහුකට වඩා වෙනස් ඇති ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ප්‍රශ්න නැද්ද? නැත්නම් ප්‍රශ්නයක් අහන්න හිතා ගන්නත් තමයි තැන්නේ. මේක සමහර විට කලින් ඒවට වඩා වෙනස් පැත්තක් මම මේ පෙන්නුවේ. හැබැයි මේක දහම එක්ක ගලපලා බැලුවොත් ඔයගලන්ට තේයි මේ කියන්නේ චතුරාර්ය සත්‍ය නේද? මේ කියන්නේ පටිච්චසමුප්පාදය නේද? සතිපට්ඨානෙ තියෙන්නේ මේ වගේ දේවල් ටිකක් නේද කියන එක. ඒක එකඟ වෙන්නේ නැත්නම් මේ අහන්න සාකච්ඡා කරන්න.
ඔබගේ මාත්මය බොහොම පිංසිත දෙනවා. මම තේරුම් ගත්තේ ඔබතුමා කිව්ව දෙයින් සියලුම රූප මනසෙන් ඇති කරගත් රූපම විතරයි කියන එකයි. ඒක ඒක හරිද කියන එක දැනගන්න කැමතියි. තේරුම් ගන්න.
ඔව් ඒකේ දැන් මේ මට්ටමේදී එන්න ඕන අපි මන අපි දැනගෙන තියෙන්නේ මනසෙන් හදපු රූප නේද? ඒ කියන්නේ මනසෙන් හදපු රූප වලට අමතරව අපි නිකන් හිතුවත් එළිය රූප තියනවා කියලා ඒ තියෙන රූප දැනගන්න පුළුවන්ද අපිට මේ ආයතන හරහා? මොකද අපිට ආයතන 6යි නේ තියෙන්නේ. ওই ආයතන 6න් හදන විඥාන 6න් තමයි අපි යම් කිසි දෙයක් දැනගන්නේ. ඒක එක එක ආයතනේ වෙන වෙනම අරක් බලන්න කොයි ආයතනෙන්ද අපිට මේ මනසෙන් හදපු රූපේ නැතුව එළියේ තියෙන රූපයක් දැනගන්න පුළුවන් කියලා. ඒක අර ආයතන පිරිසිඳ දැකීම තුළදී ඒක කරන්න තියෙනවා. ඒකට ඒක මේ විදර්ශනයත් එක්ක එන දෙයක්. ඉතින් මෙතන දැන් මූලිකව එන්නේ මනසෙන් හදපු දෙයක්මනේ අපි දැනගෙන තියෙන්නේ. ඒක එළියේ ස්වභාවය නෙවෙයි. එළියේ ස්වභාවය කියලා ප්‍රත්‍යක්ෂ විදිහට කියන්න විදිහක් නැහැ. ඔකමන් අර අපේ සූත්‍ර ගොඩක තියෙනවා. දැන් ඔකට දෙන තව උපමාවක් තමයි අපි දැන් ඇහෙන් දකිනවා කියන්නේ නිකන් චිත්‍රපටියක් බලනවා වගේ වැඩක් නේද? ඇහි ලෙන්ස් එකෙන් හදලා දෙන ප්‍රොජෙක්ට් කරන ටික තමයි බලබලා ඉන්නේ. අර ෆිල්ම් එකේ ස්ක්‍රීන් එකට ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරපු ටික බලබලා ඉන්නවා වගේ. අපි චිත්‍රපටිය බලබලා මොකද කරන්නේ? එළියේ කතාවක් හදනවා. දියැලක් පේනකොට අන්න එළියේ දියැල. මලක් පේනකොට මලක්. අන්න මෙයා ඉන්නවා. ඉන්න කෙනෙක්. ඒ කියන්නේ අපි පණ දෙනවා භෞතික දේවල් කරනවා. මෙහෙම කළොත් තමයි අපිට රස විඳින්න පුළුවන්. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි අපි ඔය ඇහැ කියන ෆිල්ම් හෝල් එකෙන් කවදාවත් එළියට ගිහින්නේ නැහැ. එහෙනම් දැකපු කල් නේද උපන්න දවසේ ඉඳන් අපි ඔය ඇහෙන් දැකලා දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඇහැ හරහමයි. ඒකට ඇහැ හදලා දුන්න චිත්‍රපටිය බලබලා නේද මේ ඉඳලා තියෙන්නේ. හැබැයි අපි කතා කරන්නේ එළියේ භෞතික දේවල් දැනගත්තා වගේ. කවදාවත් ෆිල්ම් හෝල් එකෙන් එළියට ගිහින් එළියේ දේවල් ගැන කතා කරනවා. ආයතන 6ම මේ විදිහට තේරුම් ගන්න තියෙනවා. එතකොට අවබෝධයක් එයි. බාහිර තියෙන දේක් නෙවෙයි ඔය දැනගෙන තියෙන්නේ. මේ ආයතනේ හැකියාව අනුව ප්‍රොජෙක්ට් කරලා දෙන, හදලා දෙන, සකස් කරලා දෙන ස්වභාවය, සටහන. ඔක තමයි සංඥාව වෙන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගහන සංඥා, ඒ විදිහට සංඥා ටිකක් නේද මේ දැකලා තියෙන්නේ. ඔය සංඥාවට නේද බුදුරජාණන් වහන්සේ මිරිඟුව කියලා කියන්නේ. එහෙනම් මේ මිරිඟුව දැකලා මිරිඟුව විදිහට තේරුම් ගන්න නැතුව ඒකට අදාළ රූප සකස් කරලා නේද එළිය රූපයක් ගැන කතා කරන්නේ. ඒකට ඒක මුලාවකින්ම කරන දෙයක් නේ, විද්‍යාවකින්ම කරන දෙයක් නේද කියලා නුවණක් ඇති කරගන්න තියෙනවා. හැබැයි මේකට ඉක්මන් වෙන්න එපා. එළියේ මුකුත් නැහැ කියලාද මේ කියන්නේ කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. මෙහෙම වුණොත් තව දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ නත්ති වාදයට වැටෙනවා, උච්ඡේදවාදයට වැටෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒකම මේක විඥානවාදයට වැටෙන්නත් දැන් මනසෙන් දැනගන්න දෙයම මේ තියනවා කියුවහම දැන් ඕකේ වාද හතරක් තියනවා. මේ වාරේ ටිකක් ගැඹුරුින්ද කියන්නේ නැහැ. දැන් එළියේ දෙයක් තියනවා කිව්වොත් භෞතිකවාදයට අහුවෙලා මොනවායින් හරි හැදිච්ච දෙයක්. එළියේ දෙයක් නෑ කිව්වොත් ඒ හදිච්ච දෙයි නෑ කියලා අපි භාවනා කරලා නෑ එළියේ දෙයක් නෑ කිව්වොත් ඒත් භෞතිකවාදේ නැත යන දෘෂ්ටියට වැටිලා. නැත එකේ ඉඳන් නැත කියන එකට. එතකොට ඒ භෞතිකවාදී තුල ඉඳගෙන ඇත හෝ නැත කියන දෘෂ්ටි දෙකේ පන්නනවා. ඊළඟට අනිත් පැත්ත තමයි විඥානවාදී ඉඳගෙන මනසෙන් හදපු දේ තියනවා කිව්වොත් ඒක ඇත කියන දෘෂ්ටියට වැටිලා, මනසෙන් හදපු දේ නැත කිව්වොත් ආයේ නැත කියන දෘෂ්ටියට වැටිලා. එතකොට ඔන්න ඔය හතරටම නොඇතෙන එක තමයි මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ. එතකොට මේ තථාගතෝ මජ්ජේන ධම්මං දීසේති කියන්නේ ඔය කච්චානගොත්තු සූත්‍රේ තියෙනවා. මේ සමුදය දකිනකොට, ලෝක සමුදය දකිනකොට නැත කියන දෘෂ්ටියක් තිබුණා නම් ඒක කැඩෙනවා. ලෝක නිරෝධය දකිනකොට ඇත කියන දෘෂ්ටියක් තිබුණා නම් ඒක කැඩෙනවා. ඔය අන්ත දෙකටම වැටෙන්නේ නැතුව තථාගතයන් වහන්සේ මෙදින් ධර්මයේ දේශනා කරන ඒ ධර්මය මොකද්ද? මේ පටිච්ච සමුප්පාදය කියන එක. ඉමස්මින් සති ඉදං හොති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතකොට මේක නැහැම කියන එකක් නෙමෙයි. මේ මුලාව තියනකම් තියෙනවා. අපි බල්ලට වතුරට එබෙන බල්ලට ඕක නැහැ කිව්වට වැඩක් නැහැ. උගේ මානසිකත්වෙට බල්ලෙක් ඉන්නවා. හැබැයි ඒක ඇත්ත ඇති හිත වෙන්නේ නැහැ. එහෙම තියනවා කියන එක කතාව කියන්න පුළුවන් ඒ හේතු යෙදෙන තාක්කල් තමයි. ඒ අවිද්‍යාව මෝඩකම යෙදෙන තාක්කල් ඒක තියෙනවා. හැබැයි ඒ හේතු යෙදුන්නේ නැත්නම් උපදින්නේ නැහැ. අනේ ලෝක නිරෝධය. ඒතර ලෝක උපදින්නේ සමුදයක් මත, ඒ සමුදේ නැති වුණ දවසට උපදින්නේ. තියෙන ලෝකේ නැති වෙනවා නෙවි. ඒතකොට ඒ උපදින්නේ නැති මේ දැක්මක් ඇතිකර ගැනීම තුළින් තමයි මේක අවබෝධ කරන්න තියෙන්නේ. ඒකයි මේ පටිච්චසමුප්පාදේ දැක්කොත් විතරයි ධහම දැක්කා වෙන්නේ කියන ධර්මතාවයක් තියෙනවා. පැහැදිලි දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
බොහොම පින් ඔබගේ මාත්මයා. ඔව් ටිකක් ගැඹුරුයි හිතන්න වෙනවා. තවදී තෙරුවන් සරණයි.
ඔව් මේකට ඔබතුමාට වැඩි විස්තර ඕනනම් කියෝල බලන්න පුළුවන්. මගේ පොතක් තියෙනවා. ඒ සතර මහා ධාතුවේ සතර ආකාර මඤ්ඤණාව කියලා මූලපරියය සූත්‍රයේ සුරෙන් කරපු අපේ සාකච්ඡා. ඒ මගේ පොත් ලබා ගන්න පුළුවන් savi.harimaga.com වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරන්න බුක් කියලා. මම ඒක මේ ටෙක්ස්ට් එකේ ටයිප් කරන්න savi.harimaga.com. තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි එක්කෝගල්ගේ මහත්මයා. දැන් අද දවසේ වෙලාව ඇත්තම විනාඩි 15ක වෙලෙ ප්‍රතිගියා. මේ වෙලාව රාත්‍රී 10 පහුවලා විනාඩි 15ක් ගිහිල්ලා අපි ඒ නිසා අද සාකච්ඡා නිමා කරන්න කාලේ දැන් මහත්මයා මම ඔබතුමාට වෙන්න සාකච්ඡා නිමා
කරනවා. ආදී හැමදෙනාටම තිරුවන් සරණයි. මම හිතනවා අද අපිට විශේෂ කායානුපස්සනාවේ ආනාපානසති භාවනාව පිළිබඳ ආචාර්ය කොග්ගල්ගේ මහත්මයා අපිට ඉතාමත්ම හරවත් කරුණු රසක්ම අපිට මතු කරලා පෙන්නවා. ඉතින් ඒක කොහොමද ලෞකික වශයෙන්මත් ඒ වගේම මේකේ ගැඹුරට ලෝකෝත්තර ආකාරයට වඩන්න මහන්සි ගන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කිරීම කළා. ඉතින් ශ්‍රවණට සිසිල ශ්‍රේණියෙන් කොග්ගල්ගේ මහත්මයාට මම ඉතාමත්ම කෘතඥතාවය පළ කර සිටිනවා අපිට මේ ආකාරයෙන් දහම් කරුණු වත් කරලා පෙන්නනවාට. මොකද ඒක කල්යාණ මිත්‍රත්වයෙන් බොහොම කරුණාවෙන් අපිට කාර්යභාරය ඉටු කළා කියලා. ඉතින් නැවත වාරයක් හමු වෙන සුරු එහෙමනම් ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මේ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ඔබගේ මහත්යගේ සම්බන්ධි විසන්දි වෙලායි තියෙන්නේ. එහෙමනම් දරුවත් මහත්මයා අපිට පුළුවන් මේ අද සාකච්ඡාව නිමා කරන්න. එහෙමනම් අපි හෙට සුපුරුදු වේලාවට රාත්‍රි 8ට නැවතත් හමු වෙන බලාපොරොත්තුෙන් එහෙනම් සමු ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි.